එක් සමයකි භාගතුන් වහන්සේ සවැත්නුවර අවට වනයේහි ජේතනම් කුමාරයාට අයිති භූමි භාගයේ මේ වනය කියලා කිව්වට හිතන්න එපා මේ ඉබේ ලැබුණු කලාවක් කියලා. ඒ ජේතනම් කුමාරයාට අයිති වූ කොටස විශේෂයෙන් වටිනා වෘක්ෂයන් රෝපණය කරලා විශේෂයෙන් උයන් පාලකයෝ යොදලා මේ සවැත්නුවර පිටත පවුරට පිටින් බාහිරව විශේෂයෙන් සකස් කරන ලද උයනක්. එවැනි බොහෝ ඉඩම් ඒ සවැත්නුවර රජවරුන්ට සිටුවරුන්ට අයිතිව ඒ සවැත්නුවරින් පිටත තිබිලා තියෙනවා. අනේපිට සිටුතුමා තමාගේ කෝටි 18ක් වූ මහා ධනස්කන්ධයක් වියදම් කරලා ඒ ජේත කුමාරයාගෙන් කොටසක් ලබා ගන්නවා. අනේ පිළිසිරිතුමාගේ ආරාමයේ ඉදිකිරීම පිණිස මේක හොඳට පැහැදිලිව හිතන්නේ. එදා කාලේ සවැත්නුවර ඇතුළේ නෙමේ ඒ විහාරයේ තිබුණේ. ඕනම නුවරක ඇතුළත නුවර කියලා කොටසක් තියෙනවා. ඒ ඇතුළත නුවර කියන කොටසේ රජවරුන්ගේ මහා ඇමතිවරු, විසෝවරුන්ගේ ඥාති, විනිශ්චකාරවරු, සේනාධිපතිවරු ආදී විශේෂ ආරක්ෂාව යටතේ යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු පිරිස හිටියේ ඇතුළත පුරවරේ. ඒ පුරවරේ වඩා ප්‍රාකාරයක් තිබුණා. ඒ ඇතුළත පුරවරේ කියන්නේ අධිආරක්ෂිත කලාපයක්. අද කාලේ පවතින වචනින් කියනනම් අධිආරක්ෂිත කලාපයක්. ඒ ඇතුළත පුරවරේ ප්‍රාකාරයට පිටින් සාමාන්‍ය ජනතාව කෝටි ගණන් ඉඳලා තියෙනවා. සාමාන්‍ය ජනතාව ඉන්න ප්‍රමාණයට පිටින් බාහිර විශාල ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ තියෙන දොරටු හතර දිශාවෙන් හතර වාහකයක් තියෙනවා. ඒවා විවෘත වෙන්නේ උදේට. ඉර බහිනකොට වැහෙනවා. කිසිම කරුණක් නිසා ඇරෙන්නේ නැහැ. ඒ තරම් තද ආරක්ෂාවක් තියෙනවා. ඊට පිටින් අමු සොහනාදී දේවල් පහු කරගෙන යම් තරම් දුරට ගමන් කරනකොට ජේතු කුමාරයාට අයිති භූමි භාගය තියෙනවා. ඒ ජේතු කුමාරයාට අයිති භූමි භාගයේ අනේපිට සිටුතුමා විසින් ඉදිකර පූජා කරන ලද අනේපිට සිටුතුමාගේ ආරාමයේහි භාගතුන් වහන්සේ කාලයක් වැඩ ඉන්නවා. එහෙම නැත්නම් විශාකාව ඉදිකරන ලද පූර්ව ආරාමයේ වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ පළවෙනි වස් කාල 20න් පස්සේ මේ සවැත්නුවර ජේතවනයේ අනේපිට සිටුතුමාගේ ආරාමයේ පූර්ව ආරාමයේ වරින් වර වැඩ ඉන්නවා. වෙන කොහවත් වාසය කරන්නේ නැහැ. පළවෙනි අවුරුදු 20 තමයි ඒ නගරවල වාසය කරලා තියෙන්නේ. ඒ වන් පිළිවෙල සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍රයේහි නිදාන කතාව අපට හමුවන්නේ එක්තරා බොහෝ දිනයක නිගාර මාතු කියලා කියන්නේ නිගාර සිටුවරයා තමන්ගේ මව් ස්ථානයේ තරුපු හින්දා. ඒ නිගාර මාතෘ වූ විශාඛාව පූර්ව ආරාමේ එහෙවස් එළමෙනවා. දවල් කාලේ සාමාන්‍ය පිරිස පන්සලේ ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව අනුව භාගතුන් වහන්සේ පිළිසිඟා වැඩීමෙන් අමතරව මණ්ඩලමාලේ වැඩ ඉන්න උතුම් වූ බුද්ධාසනේ භික්ෂුන් වහන්සේලා පිළිසිඟා වැඩම කරලා නැවත පැමිණෙන තෙක් ඉන්පසුව භාගතුන් වහන්සේ මද වේලාවක් විවේකසුවෙන් වැඩ ඉන්නවා ගන්ධකුටිය තුල. නැවත භාගතුන් වහන්සේ ආලින්දයට පැමිණලා පනවන ලද උතුම් වූ බුද්ධාසනේ වැඩ හිඳ භික්ෂුන් වහන්සේලාට නොයෙක් කමටහන් දෙනවා. ඉන්පසුව උපාසක උපාසිකාව පන්සලට එන්නේ ධර්මය අහන්න. හවස වෙනකන් ධර්මය අහලා රාත්‍රී වෙන්න කලින් අර කැලේ පහු කරගෙන නැවත සවැත්නුවරට යන්න ඕන. ඊට පස්සේ භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්නේ. මැදියම් රැයේ තමයි දෙවියන්ට ධර්ම දේශනා කරන්නේ. මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ දිනචරියාවේ උදේවරුේ කවුරක්වත් පන්සලේ ඉන්නේ නැහැ. මේ දවසේ විශාඛාව උදේ ඉඳලා පන්සලේ ඉන්න නිසා. භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා විශාඛාව, මේ මහා දවල් නුඹ මොකද කොහේදල දෙන්නේ? එතකොට විශාඛාව උත්තර දෙනවා, භාගතුන් වහන්සේ මම ආද සිල් සමාදන් වෙලා උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඉන්නේ. භාගතුන් වහන්සේ ඒ කාරණේ අනුමුණු කරගෙන මෙන්න මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. කොහොමද විශාඛාවෙනි, මේ උපෝසත තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒකයි මේක අංගුත්තර තික නිපාතේ සංග්‍රහ වෙන්නේ. කර්ම බොහෝ ගණක් තිබුණාට ප්‍රධාන උපෝසත තුනක් තියෙනවා. පළවෙනි උපෝසතේ මොකක්ද? ගෝ පාලක උපෝසතය. ඒ කියන්නේ ගව පාලකේ යම්සේ තමන්ගේ ගව ගණය පරිහරණය කරනවද, ඒ සඳහා සැලසුම් කරනවද, අන්න ඒ ආකාරයට උපෝසත දවස ගත කරන පුද්ගලයෙක් ඉන්නවා. කොහොමද? දැන් ගව පාලකයා හිතනවලු අද කොතනද මේ ගවයන්ට කන්න දෙන්නේ, අද කොතනද බොන්න දෙන්නේ? මොකද මේ එක තැනක ගවයෝ ආහාර ගත්තහම පවුරුදාට එතන ආහාර ගන්න ගස්වල ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙනම ස්ථාන දැනගන්න ඕනේ. දැන් වෙන පිරිසක් වෙන ගොපල්ලෙක් තව තැනක හිටියානම් ඊයේ පෙරේද දවසක ඒ සුමාන ගානක් යනකම් ගස්වල ඉවෙන්නේ නැහැ හරියට ගවයන්ට ආහාර ගන්න. ඒ නිසා හොඳින් ප්‍රදේශයේ අඳුරගෙන තියෙන්න ඕනේ. කොයි තැනද ආහාර ගන්නෙ, කොයි තැන හොඳ වර්ගයේ ආහාර තියෙනවද, කොයි තැනක ආහාරයට ගත්තොත් ගවයෝ හොඳ පස්කෝරසයක් ලබා දෙනවද, ඔය ආහාරයෙන් කල්පනා කරන්න ඕනේ. අන්න ඒ වගේ උපෝසතේ ගත කරන පුද්ගලයෙක් ඉන්නවලු හිතනවලු මම අද මේවා කෑවේ, මම අද මේවා බිව්වේ, මම අද මේවා කාලා මේ දේවල් කාලා මේ දේවල් බීලා දවස ගත කරනවා. ඒ කියන්නේ ඔහු සිල් ගත්තාම හිතන්නේ අද මොනවා උදේට හම්බ වෙයිද, අද දාන්න මොනවා තියෙයිද, දවල් දාන්න මොනවා තියෙයිද, මොන ගිලම්පසක් මොන ප්‍රාණයක් තියෙයිද කියලා. එන්න මෙහෙම ගත කරන, ලෝභ සහිතව ගත කරන, අවිද්‍යාව බහුලව ගත කරන උපෝසතය මහත්ඵල නැහැ, මහා නිසංස නැහැ. මේක තමයි ගෝපාල උපෝසතය. ඉන්පසුව දෙවන උපෝසතය නිගණ්ඨ උපෝසතය. නිගණ්ඨනාත පුත්‍රට විශාල මහණ පිරිසක් ඉන්නවා. මේ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකව සමාදන් කරනවා. එන්න ඇවිත් උපෝසතයෙන් සමාදන් වෙන්න. මෙන්න මේ විදිහට සිල් ගන්න. කොහොමද? ප්‍රාණඝාතය කරන්න එපා, දඬු කුරු ගන්න එපා, කාටවත් හිංසා කරන්න එපා. පෙරදිගින් යොදුන් 100ක් එහායින් ඉන්න සත්වයන්ට මෛත්‍රී කරන්න, ළඟින් ඉන්න සත්වයන්ට මෛත්‍රී කරන්න අවශ්‍ය නැහැ. යොදුන් 100ක් අතහැරලා ඊට එහා ඉන්න සත්වයන්ට මෛත්‍රී කරා මැති, ළඟින් ඉන්න සත්වයන්ට මෛත්‍රී නැතුණට කමක් නැහැ. ඒ වගේ බටහිරිනු, දකුණිනු, උතුරිනු යන සියලු දිශාවලින් යොදුන් 100 අතහැරලා ඉන් එහා ඉන්න සත්වයන්ට මෛත්‍රී වඩන්න කියලා කියනවා. අද කාලෙත් ඉතින් බොහෝ දෙනෙක් මෛත්‍රී වඩන සියලු සත්වයන්ට. කොහොමද මේ සියලු සත්වෝ ඉන්නේ? යම්කිසි අමනුෂ්‍යයෙක් දැක්කොත්, සමහර සත්වයෙක් දැක්කොත් අපිට මෛත්‍රී කරනවා තියා සිහිය පවත්වන්න අමාරුයි. ඒ තරම් භයානක රූපකින් සත්වයෝ ඉන්නවා. ඒ තරම් දුර යන්න ඕනේ නැහැ. මේ දොරබාවෙන් එළියේ ඉන්නවා කියලා කියලා තියෙනවා. මේ උළුවස්සෙන් එළියේ ඉන්නවා කියලා කියලා තියෙනවා. භයානක වෙස්යෙන් ඉන්න සත්වයෝ. නමුත් පුරුද්දක් වශයෙන් අපි සියලු සත්වයන්ට විනාඩි 5කින් විතර 10කින් විතර මෛත්‍රී කරනවා. නමුත් ඒ මෛත්‍රී වැඩුණද කියන පාරනේ වෙන කාරණාවක්. ඒ කාරණාව බලාගන්න මේ සියලු සත්වයන්ට මෛත්‍රී කරපු පුද්ගලයාගේ අතක් උඩින් පමණක් කෙනෙක් තිබ්බත් ඇති සමහර වෙලාවට. මෛත්‍රී සිත හොයාගන්න පුළුවන්. පත්තෑයෙක් කෙනෙක් තිබ්බත් ඇති. ගැරන්ටියක් නැයක් ගැන තිබ්බත් ඇති. සියලු සත්වයන්ට මෛත්‍රී තිබ්බද කියලා මොහොතකින් හොයාගන්න පුළුවන්. ඉතින් වැඩිලද තියෙන්නේ හිත? නෑ, ඒක තමයි. අපි වෙලාව ලැබුණොත් නිවැරදි ආකාරයට ප්‍රායෝගිකව ධ්‍යාන වඩන ක්‍රමයට මෛත්‍රී කරන විදිය සාකච්ඡා කරනවා. ඒක විශේෂයෙන් සඳහන් වෙන්නේ විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගයේ තමයි අතිවිස්තර ක්‍රමයකට මෛත්‍රිය සඳහන් වෙන්නේ. එතනදී නිගණ්ණාත පුත්‍ර සමාදන් කරන විදිය තියෙන්නේ යොදුන් 100කට එහා ඉන්න සත්වයන්ට මෛත්‍රී කරන්න. ඒ නිසා කියනවා නිගණ්ණාත පුත්‍ර එන්න ඔබ මේ සියලු ඇඳුම් ගලවා තබන්න. ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා තියලා හිතන්න මට කිසිම තැනක පරිබෝධයක් නැහැ. මගේ අම්මා තාත්තා කියලාවත් මගේ සහෝදරයා කියලාවත් දාසය කියලාවත් මට පරිබෝධයක් නැහැ. මෙහෙම හිතන්න මං කාටවත් කරදර කරන්නේ නැහැ. මට කාගවත් සම්බන්ධයක් නැහැ. ඒ හින්දා මට පිළියෝනෙත් නැහැ. ඒ මොකද අපිට පිළියෝනෙ මොකටද? සමාජ තත්ත්වයන් රැකගන්න. මේකත් එක්තරා ක්‍රමයක් ඒ දවස්වල. ඒ නිසා කියනවලු අම්මා තාත්තා දිහා බලලා හිතන්න මේ මගේ පුතු වෙන්න ඇති. එහෙම නැත්නම් බිරිඳ දිහා බලලා හිතන්න මේ මගේ සැමියා වෙන්න ඇති. සැමියා දිහා බලලා හිතන්න මේ මගේ පුතු වෙන්න ඇති, අමුදරුව වෙන්න ඇති. එහෙම කියලා මුසාවාදයේ පිනිස දාසය මගේ ස්වාමියා වෙන්න ඇති කියලා හිතන්න කියලා නිගණ්ණාත පුත්‍ර කියනවා මේ ශ්‍රාවකයන්ගේ මනස අවුල් කරන මුසාවාදයේ සියලු සමාජ සාරධර්ම අයින් කරනවා. ඒක තමයි ඇඳුණු අයින් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ බාහතුන් වහන්සේ දේශනා කරන මෙවැනි මුසාවාදයක් සහිතව බොරුවට සිල් සමාදන් වුණොත් ඒ හන බොන දේවල් පවා හොරකමක් වගේ. අන්න එහෙම උපෝසථයක් ගත කළොත් ඒ උපෝසථය මහත්ඵල වෙන්නේ නැහැ, මහානිසංස වෙන්නේ නැහැ. නමුත් ආර්ය උපෝසථය කියලා විශේෂ මහත්ඵල මහානිසංස උපෝසථයක් තියෙනවා. අන්න ඒ ආර්ය උපෝසථේ අනුක්‍රමේ එකපාර නෙමෙයි, එක විට නෙමෙයි, එක මොහොතින් නෙමෙයි, අනුක්‍රමයෙන් සිත පිරිසුදු කරන ක්‍රමයක් තියෙනවා. සිතේ තියෙන දැඩි කෙලෙස් වලින් තමාගේ හිත මුදවන ක්‍රමයක් දේශනා කරනවා. කොහොමද මේ උපෝසථ සිල් සමාදන් වෙච්ච උපාසකයා නැත්නම් උපාසිකාව මෙන්න මේ ආකාරයට උතුම් වූ තථාගතයන් වහන්සේ අනුස්මරණය කරනවා? කොහොමද සිහි කරන්නේ? ඉතිපිසෝ භගවා මෙසේ විය ඒ භාගතුන් වහන්සේ යනුවෙන් ඉතිපිසෝ භගවා අරහං මෙසේ භාගතුන් වහන්සේ අරහං නම් වනසේක. අරහං කියන්නේ ඇයි? අරහං කියන එක මම හිතන්නේ අහලා තියෙනවා ඕන කරන්නේ. නමුත් අරහං කියන එක තෝරගන්න බෑ අල්ප ගානකට. ඒ තරම් ගැඹුරුයි. අරහං කියලා භාගතුන් වහන්සේට කියනවා භාගතුන් වහන්සේ සියලු කෙලෙස් හිඳපු නිසා. සසර පුරුදු නැති වෙන මට්ටමටම සිද්ධාර්ථ කුමාරයාට යම් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තිබුණද අකුසල නිස්සිත යම්තම් හෝ ඒ සියලු කාය කර්මයන්, වචී කර්මයන්, මනෝ කර්මයන්ගෙන් මිදෙන පරිදි කෙලෙස් නැති කරනවා. භාගතුන් වහන්සේගේ සියලු කාය කර්මයන් භාගතුන් වහන්සේ යම් දවසක යම් මොහොතක බුද්ධත්වය ලබනවාද, යම් මොහොතක පිරිනිවන් පානවාද, ඒ අතරතුර සියලු කාය කර්මයන් ඥාන පුබ්බංගමයි. ඒ කියන්නේ ඥාන සහිතව, ඥාන සම්ප්‍රයුක්තව තමයි පවත්තන්නේ. ඥාණයෙන් තොරව පවත්තන කාය කර්මයක් නැහැ. ඒක තේරුම් ගන්නේ කොහොමද? දැන් අපි ඉන්නකොට අතක් පොළවනවා, කකුලක් පොළවනවා, ඇහැ කරකවනවා. පිටල බලන්න මොන තේරුමකට එහෙම හොරවනවද කියලා තේරුමක් නැහැ. අපේ තියෙන කෙලෙස් නිසා ඒ හොලවන්නේ. හත්ත කුක්කුච්ච කියන්නේ අත හොලවනවාට. භාගතුන් වහන්සේගේ නිකර්ණේ පවත්තන ඉරියව්වක් නැහැ. ඒක තමයි භාගතුන් වහන්සේ අරහන් කියන්නේ. අපි කොයිතරම් වචන කතා කරනවද ප්‍රයෝජනයක් නැතුව? භාගතුන් වහන්සේ එකම වචනයක්වත් ප්‍රයෝජනයක් නැති දෙයක් දේශනා කරන්නේ. ඒක තමයි අරහන් කියන්නේ. අපිට කොයිතරම් සිතුවිලි සිතෙනවද? කිසිම ප්‍රයෝජනයක් නැති අකුසල සහිත. භාගතුන් වහන්සේට ප්‍රයෝජනයක් නැති එකම සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. කොයිතරම් පුදුමයක්ද? මේ සිත කියන්නේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුනාමියක් එනවා වගේ, මහා ගඟක් ගලනවා වගේ, කන්දකින් මහා දියල්ලක් කඩන් හැලෙනවා වගේ නවත්තන්න බෑ. තප්පරයකට කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙනවා. හිත කියන්නේ එකක් නෙමෙයි. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. උත්පාද ප්‍රතිභංග කියලා අවස්ථා තුනක් තියෙනවා. තප්පරයට කීසරයක් එහෙම වෙනවද? එක හිතක් ඇති වෙලා පැවතිලා නැතෝ ගියාම ඊළඟට උපදින්නේ අලුත්ම හිතක්. කලින් හිත නෙමෙයි. සමහරු කියනවා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන වාක්‍ය කියන අතරේ කෝටි ප්‍රකෝටි ගණක් සිත් වෙනස් වෙනවා. ඒ තරම් වේගවත් නවත්ත ගන්න බෑ. පෞගේ තප්පරේදී මොනවද හිතුනේ කියන්න පුළුවන්ද? කියන්න අමාරුයි. සිහිය පවත්වන්න පුළුවන් වුණොත් විතරයි එහෙම කියන්න පුළුවන් වෙන්නේ. ඒ සිහිය විදර්ශනා වඩලා වඩලා ඉතාම තිරු තත්වයකට පත් වුණොත් යන්තම් කියන්න පුළුවන් මේ මේ සිතුවිලි මට කලින් තප්පරේදී පහළ වුණා. එහෙම නැත්තම් සිතුවිලි කෝටි ගණන් ඇති වෙලා කර්ම කෝටි ප්‍රකෝටි ගණන් අපේ සංසාරයට එකතු කරලා දෙනවා. අපි දන්නේවත් නැහැ. ඒවෙන් වැඩි හරියක් මොනවද? සියල්ලම පහේ අකුසල් කියනත් පුළුවන්. ඒ තරම් 99.99 ගණක්ම අකුසල් කියන තරම් අකුසල් ඇති වෙන්නේ. ඕක තේරෙන්නේ සාමාන්‍ය සෙල්ලකින් නැති කෙනාට නෙමෙයි. යම් කිසි කෙනෙක් යම් දවසක සමාදාන වුණොත්ම ජීවිතේටම කිසිම සතෙක් මරන්නේ නැහැ. උහුණේ මකුණේ ඒ ආදී ඇහැට පේන කුඩා කුහුඹියා පුරා කුහුඹියා ඉඳලා ඇහැට පේන කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා දැඩි උත්සාහයක යෙදලා අවුරුදු ගාණක් යෙදලා ඒ සීලය සම්පූර්ණ කරොත් මම තව මොහොතකින් කියන්නම් ඒක සම්පූර්ණ කරන විදිය. නිකම් සම්පූර්ණ කරන්න බෑ. සිල් රකින්න කියලා හිතන් හිටියට සිල් ඉබේ රකින්නේ නැහැ. මහත් වූ උත්සාහයෙන් රකින්න ඕනේ. මහත් වූ උත්සාහයෙන් රකින්න කෙනාට තමන් සිල් කඩන හැටි පේන්න පටන් ගන්නවා. එතකොට ඔහුව කලකිරෙනවා නැත්නම් අයව කලකිරෙනවා. ඇයි අපිට මේ තරම් සිල් කැඩෙන්නේ? ඊට පස්සේ ඔහු දැඩිසේ උත්සාහ කරලා යම් කාලයක සීලයක් සමාදන් වුණොත් රකින්න පටන් ගත්තොත් හරියට ඒ ආකාරයෙන් සියලු සිල් සම්පාදනය කරගෙන ඔහුගේ හිත පිරිසිදු වෙනකොට ඔහුගේ හිත සමාධියකට පත් වෙනවා. ඊට පස්සේ ඔහුට කලින් නොදැනිච්ච කලින් නොතේරිච්ච බොහෝ දේ තමන් ගැන තේරෙන්න පටන් ගන්නවා. මට මෙවැනි සිතුවිලි මේ ආකාරයට පහළ වෙනවා කියලා. අන්න ඒ වෙලාවට හිතෙනවා දැන් මම කොච්චර අකුසල් කරනවද මෙච්චර සිල් රැකලා කියලා. කොයිතරම් අකුසල සිතුවිලි පහළ වෙනවද කියනවා නම් මේ සංසාරේ මෙච්චර දුර යන්නේ ඒකයි. අකුසල් වලින් යම් ප්‍රමාණයකට මිදලා සීලයකට ඇවිල්ලා ධානවඩන තවුසටවත් මේ සංසාරයෙන් ගොඩ යන්න බෑ. අර්ථ සමාපත්තිය තිබුණත් ඉරිදි බල තිබුණත් අසිත කාලදේවල තවුසට වගේ මේ දවල් ආහාරය අරගෙන හවස ගත කරන්න තවුස්සාවට වැඩම කරන තරම් ඉරිදී තිබුණා සසල කෙලවර කරන්න බෑ. ඒ තරම් අකුසල් තියෙනවා. හරිම අමාරුයි සසරෙන් ගැලවෙන්නේ. එකම ක්‍රමයයි තියෙන්නේ. උතුම් වූ භාගතුන් වහන්සේ නිර්මල ත්‍රිපිටකේ සඳහන් කරපු යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයෙන් විතරමයි තමන් ඉගෙනගත්ත තමන් ඉපදිච්ච දවසේදල මේ තා ගොඩනගාගත්ත සියලු සංකල්ප අතාරින්න වෙනවා තමන්ට. භාගතුන් වහන්සේ ගැන තියෙන විශ්වාසය නිසා තමන් ඉගෙනගත්ත විද්‍යාව තමන් ඉගෙනගත්ත ගණිතය තමන් ඉගෙනගත්ත නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ඒ අනුව තමයි අපි සිතුවිලි මෙහෙවන්නේ. මොන හරි කවුරු හරි කිව්වොත් ඇහුවොත් අපි හිතන්නේ ඒක හරිද වැරදිද කියලා අපි ඉගෙනගත්ත දේවල් වලින් ඒ ඉගෙනගත්ත සියලු සංකල්ප අතහැරලා උතුම් වූ භාගතුන් වහන්සේ දේශනා කරන පරිදි අපිට පුළුවන් වුණොත් අපේ ජීවිතය හැඩගස්ස ගන්න අපේ කලින් තිබුණ දෘෂ්ටි අතහරින්න අන්නේ පුණ්‍ය කර්මය මහ විශාල පුණ්‍ය කර්මයක්. මොකක්ද ඒකට කියන්නේ? දිට්ඨිජු කම්ම 10 වෙනි පුණ්‍ය කර්මය. භාගතුන් වහන්සේ පුණ්‍ය කර්ම 10ක් දේශනා කළා කියලා කරන්න කියලා. කාටද දේශනා කළේ? ශ්‍රාවකයන්. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්. කවුරු ශ්‍රාවකෝ කියන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. අපි ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝද? හරියටම වළවන්න ඕන කාරණාව තිසරණ හරියටම තියනවාද කියලා. මොකද අපි කරන්නේ අපි තෝරගත්ත දේවල් විතරයි. බුදුහාමුදුරු කියපු දේවල් ඔක්කොම අපි කරන්නේ. අපි ගෙවල් හදන්න ගියත් තෝරනවා, ලස්සාවල් හොයන්න ගියත් තෝරනවා, කඩේකට ඇඳුමක් පළඳුමක් ගන්න කියත් තෝරනවා. පොලට එළවලු ගන්න කියත් තෝරනවා. අන්තිමට අපි පන්සලට ඇවිල්ලා බණ ඇහුවාම අනේ මේ බණ නම් හොඳයි, මේ බණ නම් එච්චරම වැඩක් නැහැ වගේ කියලා බණක් තෝරනවා. අන්න බණ තෝරන්න පටන් ගත්තට පස්සේ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඒ මොකද බුදුහාමුදුරු කියන දේ අහන කෙනාට කියන්න බෑ භාගතුන් වහන්සේට. භාගතුන් වහන්සේ මට ඔය බණ නම් කියන්න එපා, මට මං කැමති මේ වගේ බණක් විතරක් කියන්න කියලා. ඒ මොකද භාගතුන් වහන්සේට අනක් දෙන්න අපිට බෑ. භාගතුන් වහන්සේට තේරෙන්නේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට තේරෙන්නේ නෑ. භාගතුන් වහන්සේට කොයිතරම් ඥානයක් තියෙනවද කියලා මම පටන් අරගෙන කියන්නම් ඉස්සෙල්ලාම. බුදු ගුණ අනන්තයි කියලා හිතනවනේ. කොහොමද බුදු ගුණ අනන්තයි කියන්නේ? මට එක ක්‍රමයක් කියන්න පුළුවන්. මම හිතනවා බුදු ගුණ අනන්තයි කියලා තියෙනවා. බුදුරෙයකට කල්පයක් වුණත් එක දිගට කියන්න පුළුවන්. එහෙමයි කියලා තියෙනවා, අහලා තියෙනවා. බුදු ගුණ අනන්තයි. නමුත් අපි හොයලා බලන්නේ කොහොමද ඒක අනන්ත වෙන්නේ? බුදු ගුණ අනන්ත වෙන එක ක්‍රමයක් මම කියන්න. තථාගත කියන වචනේ දැන් අපි විශේෂ ප්‍රශංසා සහිත භාගතුන් වහන්සේගේ බල සඳහන් කරලා නමස්කාර පාඨයක් කිව්වා. ඒකේ තියෙන එක පදයක් තමයි තථාගත කියන්නේ. ඒ තථාගත කියන වචනයට තේරුම් අටක් තියෙනවා. එයින් පස්වෙනි එක විතරක් මම කියන්නම් දැන්. තතදස්සිතාය තථාගතෝ මෙසේ දක්නාහි තථාගත නම් වනසේක. කොහොමද දකින්නේ? මම අද දවල් ආහාරයෙන් පස්සේ සක්වලගෙන විශේෂයෙන් සඳහන් කරන්න. සක්වලක් කියලා කියන සෞරග්‍රහ මණ්ඩලයක් වගේ. මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6කුයි නිර්ය ලෝක 136කුයි බ්‍රහ්ම ලෝක රූප තියෙන බ්‍රහ්ම ලෝක 16කුයි අරූපතල 4කුයි එකව වෙනවා කියනවා එක සක්වලක් කියලා. ඒ එක සක්වලකට එක සූර්යයයි ඉන්නේ. අපි දන්න විද්‍යාව අනුව, අපි දන්න ඉතාම ප්‍රාථමික විද්‍යාව අනුව භාගතුන් වහන්සේ දේශනා කරපු දේ සමහර විට හිතන්න පුළුවන් මේ සෞරග්‍රහ මණ්ඩලයක් වෙන්නදී මේ කියන්නේ කියලා. නමුත් එහෙම හිතන්න එපා. ඒ සෞරග්‍රහ මණ්ඩලයට තේනවට වඩා තව ලෝක ගොඩක් මෙතන සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ එක සෞරග්‍රහ මණ්ඩලයක් මේ සක්වලකට අනුරූපයි කියලා හිතුවොත් එවැනි සක්වලවල් 1000ක් තියෙනවලු මේ මන්දාකිණිය ඇතුළේ. මොකද්ද අපේ මේ පෘථිවියත් එක්ක සෞරග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ භ්‍රමණ වෙන ප්‍රමාණය ඇතුළත සක්වලවල් 1000ක් ඒ මේ අතර සැරිසරනවා කියලා කියන එක කියන්නේ සහස්ත්‍රී ලෝක ධාතු. ඒ සහස්ත්‍රී ලෝක ධාතුව වගේ 1000ක් ගත්තාම 1000ව 1000ක් තියෙන සක්වලවල් මිලියනක්. ඒක කියන්නේ මධ්‍යම ලෝක ධාතුව නැත්නම් දිසහස්ත්‍රී ලෝක ධාතුව. ඒවා මිලියනයකට කියනවා දිසහස්ත්‍රී ලෝක ධාතු. ඒ කියන්නේ මිලියනය මිලියනකින් වැඩි කරාම එන ගාන. ඒක කියන්නේ ත්‍රිලියනයක් කියලා. 1.12ක් තියෙනවා. ඉස්සර ගණන් වලින් කියන්නේ කෝටි ලක්ෂයක් කියලා. කෝටි 0.8යි ලක්ෂයට 0.5යි. එහෙනම් 1.12ක් තියෙනවා කෝටි ලක්ෂය. මේ කෝටි ලක්ෂයකට කියන්නේ බුද්ධ ශේෂ්ඨයක් කියලා. බුදුහාමුදුර අනක් දුන්නාම ඒ ප්‍රදේශයේ ඉන්න සියලු දෙවියෝ මිනිස්සුෝ පිළිපදින්න ඕනේ. භාගතුන් වහන්සේට කොයිතරම් බලයක් තියෙනවද නේද? අපි තාම එක මිනිස් ලෝකයක්වත් දන්නේ නැහැ. දැන් තියෙන විද්‍යාවෙන් මේ කතා කරන්නේ මනුස්ස ලෝකෙම කෝටි ලක්ෂයක් ගැන. එතකොට ඊට එහා තව ඕනතරම් ලෝක තියෙනවා. එතකොට මේ අනන්ත සක්වල අනන්ත සත්වයන්ගේ ඇහැට ඇතිවෙන අරමුණු, කනට ඇතිවෙන අරමුණු, නාහයට, දිවට, කයට, මනසට ඇතිවෙන අරමුණු සියල්ල අතීතයේ හිටපු සත්‍යයන්ගේ, වර්තමානයේ ඉන්න සත්‍යයන්ගේ, අනාගතයේ පහළ වෙන සත්‍යයන්ගේ ඒ සියලු අරමුණු අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ සියලු අරමුණු භාගතුන් වහන්සේගේ ඥාණය ඇතුළත වැටෙනවා. භාගතුන් වහන්සේගේ ඥාණය මා විශාල පාරසයක් තියෙන එක කොටසක් විතරයි මේ සත්‍යයන්ගේ අරමුණු කියලා කියන්නේ. අපි දන්නවද අපි ළඟ ඉන්න කෙනාට මේ තිරය පෙන්නේ කොහොමද කියලා? දන්නේ නැහැ. අපි කියනවා මේ මෙතන පොළ පාටක් තියෙනවා. තව කෙනෙක් කියනවා නෑ ඒක නිල් පාටයි. නැත්තම් අපි කියන පාටම එයක් කියනවා. නමුත් එයාට පේන විදිහ අපි දන්නේ නෑ. සමහර විට අනිත් පුද්ගලයන්ට අපිටදී පැහැදිලිව පේනවා. ලස්සනට පේනවා. නමුත් මේ ළඟම ඉන්න පුද්ගලයාගේ ඇහැට පේන දේවත් අපිට තේරෙන්නේ නෑ. නමුත් භාගතුන් වහන්සේට මේ ළඟ ඉන්න සත්‍යෝ නෙමෙයි. අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ සියලු ඉන්ද්‍රයන්ට වැටෙන සියලු අරමුණු ඥානය ඇතුළත වැටෙන. කොයිතරම් අනන්ත බවක් තියෙනවද නේද? ඒක තමයි තතදස්සිතාය තථාගතෝ කියන තථාගත කියන වචනේ එක කොටසක්. බුදුගුණ කිව්වොත් දවස් ගණන් කියන්න තියෙනවා. ඒ විතර තියෙනින්ද නෙමෙයි. ඒ තුන විතරයි අපිට හොයාගන්න තියෙන්නේ. ඊට වඩා ප්‍රඥාව තියෙන කෙනෙකුට මාස ගණන් අවුරුදු ගණන් කියන්න පුළුවන් කියලා තියෙනවා. බුදුවරයෙකුට නම් කල්පයක් වුණත් එක දිගට කියන්න පුළුවන්. කල්පය ගෙවිලා යනවා බුදුගුණ ගෙවෙන්නේ නැහැ. හිතලා බලන්න මෙන්න මේ ආකාරයට මේ අරහන් කියන ගුණය අනුස්මරණය කරනවා. භාගතුන් වහන්සේගේ අරහන් කියන ගුණේ තව ලක්ෂණ ගොඩක් තියෙනවා. විශාල ප්‍රමාණයක්. මොනවද කියනවනම් අරහන් කියන එකෙන් කියන්නේ භාගතුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසුවා කියන එකක් කියනවා. අනික් කාරණේ තමයි මේ දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී ඕනෑම සත්වයෙක්ගේ ඕනෑම පූජාවක් පිළිගැනීමට සුදුසුයි. මේ පූජාව කරොත් ඕනට වැඩි කියලා කියන්න පූජාවක් නෑ. ඒ කියන්නේ සමහර කෙනෙක් අපි කියනවා මේ අර දුප්පත් අසරණ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට ගයක් හදලා දුන්නා නම් හොඳයි. විශාල ධානයක් වේදන් කරලා ගයක් හදලා දෙනවා. අනික සතුටු වෙනවා. නමුත් කවුරු හරි තරුණ 10 දෙනෙක් ගිහිල්ලා තමගේ අතපය කපලා ඒ වගේ ශරීරංග පූජා කරලා දෙයක් කරොත් කවුරයි කියයි? ඒ මනුස්සයෙන් කොයිතරම් දෙයක් කරන්න සුදුසු නැහැ. ජීවිතේ පූජා කරොත් කවුරු හරි කීප දෙනෙක් ගිහිල්ලා අපේ තරුණෝ කීප දෙනෙක් ගිහිල්ලා ඒ මනුස්සයෙන් ජීවිතේ පූජා කරනවා. අනේ මේ මනුස්සය දුප්පත් තමයි. කන්ට අදින්න ඉන්න දුන්නා නම් හරි. නමුත් මෙච්චර දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියලා ගොඩක් දෙනෙකුට හිතෙනවා. නමුත් භාගතුන් වහන්සේට එහෙම දෙයක් නැහැ. භාගතුන් වහන්සේට මේ නම් පූජාව කරොත් වැඩි කියලා කියන්නවත් ඇති කියලා කියන්නවත් පූජාවක් නෑ අදුවා. මොන වගේද? මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සුයෝ සියලු බ්‍රහ්මයෝ සියලු දෙවියෝ ජීවිත පූජාවෙන් පූජා කළත් භාගතුන් වහන්සේගේ තනි අරහන් ගුණයකට තරම් වෙන්නේ නෑ. ඒකයි අරහන් කියලා කියන්නේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේට දෙහි ගෙඩියක් පූජා කරලා මේ පෘථුවියක ශක්තිති රජ වෙන්න ප්‍රාර්ථනා කරත් ලැබෙනවා. ඒ තරම් ගුණයක් තියෙනවා. දෙහි ගෙඩිය ලොකු හින්දා නෙමෙයි. බෞද්ධ වහන්සේගේ ගුණය වැඩි හින්දා. මෙන්න මේ වගේ මේ පාසකයා නැත්නම් උපාසිකාව බෞද්ධ වහන්සේගේ ගුණ ආවර්ජනය කරනවා. බෞද්ධ වහන්සේ මේ කාරණේ අරහන් නම් වනසේක නැත්නම් අරහත් වනසේක යනාදී වශයෙන් මේ බුදු ගුණ කිව්වත් අර දවසේ ඉවර වෙනවා. ඒ හින්දා මේ සූත්‍රය ඉදිරියට යන්න ඕන නිසා මම ඉදිරියට යනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ මතක් කර නමස්මරණය කරනේ උපාසකයාගේ හිත පැහැදෙනවා. පැහැදෙනවා කියන්නේ මොකද්ද? පැහැදෙනවා කියලා කියන්නේ තමන්ගේ කෙලෙස් එහෙට මෙහෙට යට ගිහිල්ලා තැන්පත් වෙලා හිත ඇතුලේ ප්‍රධාන වශයෙන් පේන්න තියෙන කුසල ධර්ම විතරක් බවට පත් වෙනවා. මොකද උදාහරණේ චතුරංගනී සේනාව ගගක් හරහා තරණය කරනවා. ඇත්තු අස්සයෝ රත සහ පාබලසෙනක ගිහාම ගග බොර වෙනවා. උඩා නදියක් නම් ඒ නදිය බොර වෙනවා. නමුත් මේ සක්විති රජුරු සක්විති රජ කියලා මේ ලෝකේ පහළ රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරට රතන හතක් තියෙනවා. ඒ රතන හතෙන් එකක් තමයි මාණික්ක රත්නය. ඒ මාණික්ක රත්නයේ බලය කියලා කියන්නේ රාත්‍රී කාලයේදී පුනගහක හෝ යම්කිසි උස දෙයක බැඳලා උඩට ඉස්සුව යොදුම් 25ක් ඒ කාලෝක කරනවා. යොදුම් 25ක් කියන්නේ කුඩා ගණක් නෙමෙයි. හැතැම් 400ක් විතර දවල් වෙනවා කියලා කියනවා. බර ප්‍රමාණය හැතැම් 400ක් විතර. නමුත් ජලයකට ලං කරොත් ඒ ජලයේ තියෙන සියලු කැට කැබිලිති මඩ දියසෙවල් ආදී සියලු දේ අයින් වෙලා පැත්තකට වෙලා නිල් හැටි වගේ ජලය පිරිසිදු වෙනවා. මෙන්න මේ වගේ සමාන ලක්ෂණයක් නළු සද්ධාව කියන චෛතසිකයට. මේ සද්ධාව කියන චෛතසිකය හිතක උපදිනවා. ඒ හිත පැහැදෙනවා. පැහැදෙනවා කියන්නේ මොකක්ද? කෙලෙස් නැති වෙනවා නෙමෙයි. කෙලෙස් ඒ වෙලාවට අයින් වෙනවා. කුසල කර්මයන්ට ඉඳලා දීලා. දැන් මේ වෙලාවේ වගේ
මේ වෙලාවෙත් ඉතින් ශරීර අපහසුකම් වලට නම් පොඩ්ඩක් ඉඩක් ලැබෙනවා නේද? නමුත් ප්‍රධාන වශයෙන් මේ වගේ කුසල් කටයුතු කියදෙනකොට ඒ පුද්ගලයාට වෙන්නතරම් කේන්තියක් නැහැ. වෙන්නතරම් රාග සිත් පහළ වෙන්නේ නැහැ. වෙන්නත වගේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ සද්ධාව කියන ගුණාංගයේ තිබුණොත් ඒ වෙලාවට කුසල කර්මයන්ට ඉඩ ලබා දෙනවා. මේ සද්ධාවේ ලක්ෂණය. ඉතින් මේ ආකාරයට මේ පුද්ගලයා මේ භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරනකොට ඒ පුද්ගලයාට පහදිලා ඔහුට යම්කිසි කුඩා ප්‍රීතියක් ඇති වෙනවා ඒ පහදීම නිසා. ඔහුගේ සිතේ තියෙනවා නම් දැඩි කෙලෙස්. උපක්ලේශ කියලා කියන්නේ මේ පාලියෙන් උපක්ලේශ කියලා කියන්නේ දැඩි කෙලෙස් වලට, මේ කුඩා කෙලෙස් වලට නෙමෙයි. දැඩි කෙලෙස් තියෙනවා නම් ඒවා අයින් වෙනවා. මෙන්න මේ වගේ යම් හිසක් කැමති නම් කවුරුහරි පිරිසිදු කරගන්න තමන්ගේ හිස, තමන්ගේ ඔළුව පිරිසිදු කරගන්න කැමති නම් ඊතර ක්‍රමයකින් තමලු පිරිසිදු කරගන්න පුළුවන්. කොහොමද කියනවා නම් නිල්ලි කල්කයක් අරගෙන, මැටි වර්ගයක් අරගෙන, ජලයක් ප්‍රයෝජනෙට අරගෙන ඒ නිල්ලි කල්කය යොදලා මැටි යොදලා හිසේ තියෙන කිලුළු බව අයින් කරන්න යම්කිසි පුද්ගලෙක් දැඩි වෑයමක් ගන්නවලු. ඔහු උත්සාහ කරනවලු. ඇතිල්ලීම් වශයෙන්, දෝහණය කිරීම වශයෙන් උත්සාහ කරලා කරලා තමන්ගේ හිස පිරිසිදු කරගන්නවලු. අන්න ඒ වගේ කියලා කියනවා බාගතුන් වහන්සේ ගැන අවබෝධ කර ගැනීම. ඇත්තටම ඔළුව පිරිසිදු වෙනවා. බාගතුන් වහන්සේ ගැන අවබෝධ වුණොත් හිසේ තියෙන බොහෝ දේවල් නැතුව ගිහිල්ලා හිස නම් පිරිසිදු වෙනවා. ඒක සත්‍යයක්. ඒ නිසා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. නමුත් එක පාරට වෙන්නේ නැහැ, අනුක්‍රමණයෙන් වෙන්නේ, ක්‍රමානුකූලව වෙන්නේ. ඒ නිසා දැඩි උත්සාහයක් දෙන්න. මොකද නෙල්ලි කල්කයක් ඔළුවට ලං කරපු ගමන් හිස පිරිසුදු වෙන්නේ නැහැ, ඔළුවේ ගාපු ගමන් පිරිසුදු වෙන්නේ නැහැ. ඒ නෙල්ලි කල්කේ යොදන්න ඕන, කල්කේ යොදලා යම් වෙලාවක් තියන්න ඕන. ඊට පස්සේ මැටි වර්ගයක් යොදලා තිනා ඉස්සර මිනිස්සු. ඒ මැටි වර්ගයේ යොදලා යම් වෙලාවක් තියලා ඉතා උත්සාහයෙන් ඒ මැටි ටිකයි ඒ කල්කයයි පිරිසුදු වෙනකම් පිරිසුදු කරනකොට තමන්ගේ හිසේ තිබ්බ කිලුළු ගවයත් එක්කම පිරිසුදු වෙනවා. මේක එක පාට වෙන්නේ නැහැ, ලොකු උත්සාහයක් දරන්නත් ඕනේ. අන්න ඒ වගේ භාගතුන් වහන්සේ මතක් කරන්න කියලා කියනවා මේ උපෝසථ සිල් සමාදන් වෙච්ච පුද්ගලයා. අන්න එහෙම මතක් කරනකොට කරනකොට හිත ක්‍රමානුකූලව දැඩි කෙලෙස් වලින් මිදෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේ පුද්ගලයා මේ දවස ගත කරනවා නම් ඒක හරියට තථාගතයන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. තථාගතයන් වහන්සේ එක දවස ගත කරනවා වගේ තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර ඉන්න පුද්ගලයා. ඒකට කියනවා බ්‍රහ්ම උපෝසථය කියලා. මේ ආර්ය උපෝසථය ප්‍රමාණිකූලව වෙන හැටි දේශනා කරන්නේ. පළවෙනියෙන්ම හිස පිරිසුදු කරගන්න ඕනේ බ්‍රහ්ම උපෝසථය රැකලා. කොහොමද? බුදුරජාන් වහන්සේගේ ගුණ මතක් කරලා, ඒ ගුණ පිළිබඳ හිත දියුණු කරලා. මෙතන සඳහන් කරන්නේ බ්‍රහ්ම උපෝසථය රකින්න හැටි. ඊට පස්සේ ඔහු නැත්තම් මේ සිල් නැත්තම් උපෝසථ සීලය සමාදන් වෙලා සාඛාතු යනුවෙන් මනාකොට දේශනා කරන ලද භාගතුන් වහන්සේගේ ධර්මය අනුස්මරණය කරනවා. මෙන්න මේ විදියට ඒ ධර්මයේ පිළිමද සිත මතක් කරනකොට නැත්තම් ධර්මය අනුස්මරණය කරනකොට ඒ පුද්ගලයාගේ හිත තව තවත් කෙලෙස් වලින් මිදෙනවා. මෙන්න මේ කාරණය කියලා තියෙන්නේ ශරීරය පිරිසිදු කරනවා වගේ කියලා. මොකද මේක හදිම උදාහරණයක්. මොකද බාගතුන් වහන්සේගේ උදාහරණයට අභියෝග කරන්න බෑ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට. මේ ධර්මය කියලා කියන්නේ බාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මෙම අහනහන කෙනාට අහලා තියෙන දේ පිරිසිදු වෙනවා. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. තමන්ගේ වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් එයින් ගොඩෙන්න පුළුවන් වෙනවා. අදී නොයෙක් උදාහරණ වලින් ආනිසංස දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ නොයෙක් ආනිසංස තියෙනවා ධර්මයෙන් පිළිබඳව හිත මෙහෙයවනකොට. ඔහුගේ සිත ප්‍රමාණිකව තවත් පිරිසිදු වෙනවා. හරියට ඇඟක් පිරිසිදු කරනවා වගේ. කොහොමද? කුරුදු වල නිසා, එහෙම නැත්නම් ඇඟේ ගාන ද්‍රව්‍ය නිසා, දිය නිසා, නැත්නම් යම් කෙනෙක්ගේ උත්සාහය නිසා මේ හතරම එක්කව වෙලා ඇඟ පිරිසිදු කරගන්න පුළුවන් වගේ. මේ යම් කෙනෙක් මෙන්න මේ ධර්මය අනුව හිත මෙහෙමින් දවස ගත කරනවා නම් ඒකට කියනවා ධම්මෝපසතේ. ධර්ම උපෝසතය කියලා කියන්නේ මෙන්න මේ දෙවෙනි උපෝසතේ. ඉන්පසුව තව කෙනෙක් සංඝයා වහන්සේගේ ගුණ අනුව තමන්ගේ හිත මෙහෙවනවා. මේ අපි මොනවද මේ දැන් ඉපදිලා කරන්නේ? අපි ඉපදුනේ ඇයි මේ ලංකාවේ? ගොඩක් දෙනෙකුට ඒක නම් උත්තර දෙන්න බැරි වෙයි සමහරලාට. අපි මේ ලංකාවේ ඉපදිලා ඉන්නේ බුද්ධාගම නිසා. ඒකයි සිංහල පවුල්වල බුද්ධාගමේ පවුල්වල ඉපදෙන්නේ ප්‍රාර්ථනා කරලා. නමුත් ඉපදුනාට පස්සේ මතකයක් නැහැ. ඉතින් මතක නැත්තේ එහෙම තමයි මැරලා ඉපදිනකොට මතක ඇතුව උපදින්නේ නැහැ. එහෙම නැත්නම් ආයි පාසල් යන්න ඕනේ නැහැ. කලින් ඕන තරම් පාසල් ගිහිල්ලා තියෙනවා. නමුත් ආයි මැරලා ඉපදුනොත් ආයි මුලින්දලා පාසල් යන්න ඕනේ. අපිට ප්‍රඥාව තියෙන කාලෙට අපි ප්‍රාර්ථනා කරන්නේ මුදල් ලැබුණොත් හොඳයිද, සම්මාදිට්ඨිය ලැබුණොත් හොඳයිද, කල්ලාණ මිත්‍ර ලැබුණොත් හොඳයිද කිව්වම තුනම ලැබුණොත් හොඳයි. නමුත් ඔය ඔක්කොම එක සැරේ ලැබෙන්නේ නැහැ. ඉස්සල්ලාම ලැබෙන්න ඕනේ මොකද්ද? සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලැබෙන්න ඕනේ මොකද්ද? කල්ලාණ මිත්‍ර සේවනය. ඊට පස්සේ ධනෙ තිබ්බොත් හොඳයි. තව ගොඩක් පින් කරගන්න පුළුවන්. මේ කාලේ කල්ලාණ මිත්‍රයෝ දුප්පත් රටවල ළඟ ඉන්නේ. උපදින්නේ අපි දුප්පත් රටවල ප්‍රාර්ථනා කරලා. මිත්‍යා දෘෂ්ටික වින රටවල ප්‍රාර්ථනා කරලා උපදින්නේ නැහැ නුවණැත්තු. ඒ නිසා වෙන්න ඕනේ මේ ලංකාවේ ඊටාම නුවණැත්තු පහළ වෙන්නේ. නුවණ තියෙන මිනිස්සු පහළ වෙන්නේ ඉඳ වෙන්න ඕනේ. ඒක හොඳට තේරෙන්න පිට රටකට යන්න ඕනේ. ඒ පිට රටවල ඉන්න මිනිස්සුන්ට කොයිතරම් අඩු ප්‍රඥාවක්ද තියෙන්නේ, කොයිතරම් අඩු හැකියාවද තියෙන්නේ, කොයිතරම් අඩු ඥානයක්ද තියෙන්නේ. අපේ මෙහි සාමාන්‍ය පෙළවත් පාස් කරගන්න බැරි පුද්ගලයෙක් එහි ගියොත් අති දක්ෂයෙක් වෙනවා. ඒ තරම් දක්ෂයි අපේ මිනිස්සු. නමුත් ඒ දක්ෂකම ලංකාවේදී පාවිච්චි කරන්නේ මොකටද? තමන් වෙනුවෙන්, ආත්මార్థය වෙනුවෙන්. ඇයි ඉපදුනේ කියලා මතක නැහැ. ඉපදුනාට පස්සේ හිතන්නේ මොකද්ද, කොහොමද හම්බ කරන්නේ කියලා. අකුසල් කරලද නැද්ද කියලාවත් හිතන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද මතක නැහැ මොනව කරලද මෙතෙන්ට ආවේ කියලා. නමුත් කියන්න පුළුවන් පැහැදිලිවම ඇමරිකාවේ ජනාධිපති වෙනවට වඩා පින් තියෙන්න ඕනේ ලංකාවේ දුප්පත් පවුලක හරි බෞද්ධයෙක් වෙලා අංග සම්පූර්ණ උපදින්න. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වැඩ කරන ආකාරයට බෞද්ධයෙක් වෙලා උපදින්න. කොයිතරම් පින් තියෙන්න ඕනේද? ඇමරිකාවේ ජනාධිපති වුණත් වැඩන්නේ නිරය කියන එක ලියලා දීලා තියනවා වගේ. මේ කුඩා කාලයක් ඉන්නේ මේ සංසාරයේ තියෙන කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අවුරුදු වල කල්ප අසංඛ්‍ය ගණන් අපි සංසාරේ ඉන්නවා. වැඩිමනොත් මෙහි අවුරුදු 100ක් ඉඳී. ඒක මහ කාලයක් නෙමෙයි සැප විඳින්න තරම්. මෙහෙට එන්නේ සැප විඳින්න නෙමෙයි. මෙහෙට එන්නේ හම්බ කරගෙන යන්න. මොනවද හම්බ කරගන්නේ? කුසල්. කුසල් කරගන්නයි මේ ඉන්නේ. නමුත් ඇවිල්ලා කරන්නේ මොනවද? බොහෝ දෙනෙක් කරන්නේ ඉතින් සතුට කරන දේවල්. ගෙවල් හදනවා, කෑම හොයනවා, දරුවෝ හදනවා, එච්චරයි. ආලේ ගත වෙන අන්තිමට ඉතින් මොන හරි දෙයක් කරන්න ඕන වුණත් කරගන්න හැකියාව නැති මට්ටමේ තමයි කුසල් දහම් වල ඉතෝන්නේ. නමුත් එහෙම නෙමෙයි අපි හිතන්න ඕනේ. යම් කෙනෙක් මේ ලෝකෙ ඉපදුනා නම් ඔහුට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? අන්න ඒ හොඳම පිළිවෙතට පිළිපැදලා ඉන්නේ කවුද? සංඝයා වහන්සේ. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. අන්න එහෙමයි කියන්නේ මනාකොට මනාම පිළිවෙතට හොඳම පිළිවෙතට පිළිපැදලා ඉන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. අපිට ඒක කරගන්න බෑ. ඒ නිසා කොයි තරම් අපි ගෞරව කරන්න ඕනේද කියලා සංඝයා වහන්සේගේ ගුණ හිතන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයාගේ හිත සංඝයා වහන්සේ අරමුණු කරලා සංඝ ගුණ අරමුණු කරලා හිත පහදිනවා. බැලි කෙලස් වලින් මිදෙනවා. මෙන්න මෙහෙම හිත පිරිසිදු කරන්නේ. අපි හිත පිරිසිදු කරන්න ඕනේ නිවන් දකින්න. මේ පිරිසිදු කරන ක්‍රමය තමයි දේශනා කළේ. මෙන්න මේ විදිහට යම් පුද්ගලයෙක් කාලයක් ගත කරනවා නම් දවස ගත කරනවා නම් ඒකට කියනවා සංඝූපසතය. ඒක හරියට කිරුළු වස්ත්‍රයක තියෙන කිරුළු නැත්නම් ඒ කුණු පසල පිරිසිදු කරනවා වගේ කියලා දේශනාවක් තියෙනවා. උණුසුම නිසා ඒ කියන්නේ හොඳින් උණු වතුර නැත්නම් උණු දෙයක් පාවිච්චි කළොත් රස්සෙ දෙයක් පාවිච්චි කළොත් හොඳින් කුණු යනවා. අලු නිසා නැත්නම් ගව මුත්‍ර හෝ ගොම වර්ග ඉස්සර පාවිච්චි කළා තියෙනවා අරින්ද බැරි තරම් ලොකු පැල්ලම් යමීම. ඒවැය තියෙනවා තමයි දැන් අද සබන් වලට රසායනික වශයෙන් අපිට දාලා දීලා තියෙන අපි දන්නේ නැතුව. අලු කියන්නේ බාෂ්මිකයි. ඒ අලු කලවම් කරපු ගම කුණු සේදෙනවා. ඒ වගේ ඉස්සර ගව මුත්‍ර ගොම ආදී දේවල් පාවිච්චි කරලා තියෙනවා යවන්න බැරි තරම් පැල්ලම් යවන්න. මේ බෞද්ධ දේශනා කරන්නේ වස්ත්‍රයක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන හැටි. අද අපි සම්පූර්ණයෙන් බොහෝ විට පිරිසිදු කරන්නේ නැහැ වස්ත්‍රයක් වුණා. මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා නම් සංඝයා වහන්සේගේ ගුණ මතක් කරමින් ඔහුගේ සිත දැඩි කෙලෙස් වලින් මිදෙනවා. අන්නේ උපෝසතය කියන්නේ සංඝූපසතය. ඉන්පසුව භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙක් තමන්ගේ සීලය මතක් කරනවා නම් නොකැඩුණු සීලය නොබිඳුණු සීලය කොහොමද කියලා තියෙන්නේ. අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස බුජිස්ස විඤ්ඤූපසත්ත අපරාමට්ඨ සමාධි සංවත්තනික කියන අංග 8 සහිත ආර්යකාන්ත සීලයක් තමන් රකින්නවා නම් ඒක ලොකු භාග්‍යයක්. එහෙම රකින්න පුළුවන් නම් මෙහෙම රකින්න උනන්දු කරවන එක තමයි මේ සම්පූර්ණ උත්සාහය. මේ වචන වලින් කියන්නේ මොනවද? අඛණ්ඩ කියලා කියන්නේ යම් සීලයක් කෙනෙක් සමාදන් වෙලා යම් කාලයක් ඉඳලා සිල්පදයක් කැඩිලා නවත්තනවා නම් ඒකට කියන්නේ ඛණ්ඩ සීල කියලා. ඒ කියන්නේ කෙළවරි ඉරිච්ච රෙද්දක උදාහරණයක් තියෙනවා. ඒ රෙද්දේ මුල ඉඳලා අගටම හොඳයි. අගින් ඉරිලා තියෙන්නේ. ඒ වගේ සමාදන් වෙනවා සීලය සමාදන් වෙලා හොඳින් රැකගෙන ඇවිල්ලා අගදි සිල්පදයක් කැඩිලා නවත්තනවා. අන්න ඒක කියන්නේ ඛණ්ඩ සීල, කැඩුණු සීලයක්. අන්න එහෙම සීලයක් නැතුව සම්පූර්ණ පිරිසිදු වස්ත්‍රයක් වගේ සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා ඉවර වෙනකම්ම රකින්න ඕනේ. දවල් රැයක් රකින්න ඕනේ කියලා තියෙනවා. ඒක නම් අපි සාකච්ඡා කරමු. දවල් විතරක් නෙමෙයි. උපෝසථයක් සම්පූර්ණ වෙන්න පැය 24ක් රකින්න ඕනේ. අච්චිද්‍ර කියලා කියන්නේ මැදි සිදුරු නැහැ කියන එකයි. චිද්‍ර කියලා කියන්නේ සිදුර. යම් වස්ත්‍රයක් තියෙනවා නම් ඊටාම හොඳින් මුලින්ම ළඟට මැදින් සිදුරක් තියෙනවා නම් අන්නේ වගේ සීලයක් රකින්න නම් ඒක කියන්නේ චිද්‍ර සීල. ඒ කොහමද සීලයක් සමාදන් වෙනවා? අෂ්ටාංග පොත සීලේ සමාදන් වෙනවා කියලා හිතන්නේ. හිතලා දිගටම රැකගෙන ඇවිල්ලා හදිස්සිය සින්දුවක් මතක් වෙනවා. මතක් වෙච්ච ගම ආයි සමාදන් වෙනවා. නච්ච ගීත වාදිත කියලා ආයි සමාදන් වෙනවා. ඊට පස්සේ සිදුරක් තියෙනවා එතනින් එහාට සම්පූර්ණයි. මේ උදාහරණ ගත්තම සම්පූර්ණ හොඳ වස්ත්‍රයක් තියෙනවා නමුත් මැදින් පොඩි සිදුරක් තියෙනවා. අන්න එවැනි සිදුරක් තියෙනවා නම් ඒ සීලයක් එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද මැදින් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මෙන්න මේ ආකාරයට සීලයක් රකින්න නැතුව සම්පූර්ණයෙන් පිරිසිදු වෙන්න ඕනේ කියනවා. ඒකට තමයි අච්චිද්දර කියලා කියන්නේ. අසබල කියලා කියන්නේ යම් ගවයේ ලප කැලල් තියෙන මේ ලප කැලල් කබර තියෙන අන්න ඒ වගේ උදාහරණයක් තියෙනවා නම් යම් වස්ත්‍රයක් තියෙනවා මැදින් පැල්ලම් තියෙනවා. ඒ කියන්නේ සීලයක් සමාදන් වෙනවා. ඇවිල්ල මගදී සිල්පදයක් කැඩෙනවා. නමුත් එක පාට අඳුරගන්නේ. ඒ නිසා පොඩි පැල්ලමක් දිගට මේනවා. ඇවිල්ල මතක් වුණාම ආයි සමාදන් වෙලා දිගටම රකින්නවා. එතකොට අර සිදුරක් නෙමෙයි තියෙන ඊට වඩා ලොකු පැල්ලමක් තියෙනවා. අන්න එවැනි උදාහරණයක් තියෙන සීලයක් ගත්තොත් කියන සබල සීල කියලා. එවැනි උදාහරණයක් තු පිරිසුදුම වස්ත්‍රයක් වගේ සිල් ගන්නවා නම් කියන අසබල සීල කියලා. අකම්මාස කියලා කියන්නේ කම්මාසයි කියලා කියන්නේ තනින් තනින් සිදුරු සිදුරු පැල්ලම් පැල්ලම් තියනවා. ඒ කියන්නේ සිල් සමාදන් වෙනවා, ටික වෙලාවක එක සිල් පදයක් කැඩෙනවා, ආයි සමාදන් වෙනවා, තව ටික වෙලාවක ගියාම ඒ සිල් පදය ආයි කැඩෙනවා, ආයි සමාදන් වෙනවා. ඊට පස්සේ තව ටික වෙලාවකින් වෙනස් සිල් පදයක් කැඩනවා. සිල් පදයක් කැඩනද කියලා දන්නේ නැත්නම් ටික වෙලාවක ඉන්නවා. ඊට පස්සේ ආයි සමාදන් වෙනවා. ඊට පස්සේ ඔය ආකාරයෙන් කැලි කැලි සමාදන් වෙවි රකින්න සීලය. අන්න එකට කියනවා කම්මාස සීල. එවැනි උදාහරණයක් නැතුව පිරිසිදුම වස්ත්‍රයක් වගේ මුල සිට අගට කොහෙන්වත් සිදුරු පැල්ලම් මොනක්වත් නැතුව රකින්නවා නම් කියනවා අකම්මාස සීලය කියලා. මෙන්න මේ අංග හතර සහිතව යම්කිසි පුද්ගලයෙකුට සීලය රකින්න පුළුවන් නම් ඔහුව තමන්ගේ තියෙන තෘෂ්ණා දාසත්වයෙන් මුදවන්න තරම් ශක්තියක් ඒ සීලයට තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි හැමෝම වහල්ලු කියලා කියලා තියෙනවා. අපි යටත් වෙලා ඉන්නේ එක දෙයකට. මොකක්ද? තමන්ගේම තණ්හාවට. අපි ඉරියව පවත්න්නේ අපේ තණ්හාව අනුව. දැන් ওই ඉඳගෙන ඉන්නකොට අතපය හොලවන්නේ නැතයි. මොකක් හරි තණ්හාවක් නිසා. මොකද ඒ තියෙන වේදනාවට කැමති නැහැ. ඒ ඉරියව්වට කැමති නැහැ. ඒ නාසනයට කැමති නැහැ. අපි ඇඳගෙන ඉඳාගත්තොත් එක පැත්තකට හැරිලා ටික වෙලාවකින් හිතන අනිත් පැත්ත හැරුණොත් තමයි හොඳ කියලා. ඇත්තද? නැහැ. ටික වෙලාවක් ඒ පැත්ත ඉඳලා ඉඳලා නැහැ අනිත් පැත්තට හැරුණා නම් හොඳයි කියලා. පැති දෙකයි තියෙන්නේ හැරෙන්න. නමුත් අපි ඒ තණ්හාව නිසා සැප හොයාගෙන තමයි තියෙන සැපයට ආසා වෙනවා, තියෙන දුක් වේදනාවට අකමැති වෙනවා. ඒ දෙකම තණ්හාව නිසා කරන්නේ. ඉතින් අපි තණ්හාවේ දාසය බවට පත් වෙලා ඉන්නේ. මේ තණ්හාවේ දාසය බවට පත් වෙලා ඉන්න මේ විශාල ප්‍රශ්නයක් මේක. ඒ නිසා තමයි සංසාරේ ඉන්නේ. ඒ තණ්හාවට තියෙන දාසභාවයෙන් මුදවන්න පුළුවන් නම් මේ අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස කියන අංග හතර තියෙන සීලයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. ඉතින් එහෙම සීලයකට ශක්තිය දෙනවා තෘෂ්ණා දාසත්වයෙන් මුදවන්න. නමුත් තව කාරණාවක් තියෙනවා. මෙහෙම සීලයක් සමාදන් වෙලා ඉන්නවා නම් රහතන් වහන්සේලා හරි කැමති. ඒ නිසා තමයි විඤ්ඤුප්පසත්ත කියලා කියන්නේ. හැබැයි මෙහෙම කාරණයක් නැති වෙන්න ඕන. කොහොම කාරණයක්ද? අපරාමට්ඨ සීලයක් වෙන්න ඕන. පරාමර්ශණීය වූ සීලයක් නොවෙන්න ඕන. කොහොමද? තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන්. ඒ කියන්නේ මේ සීලය රකින්න එකෙන් මට ලොකු පෝසතෙක් වෙන්න ඕනේ. සිටුවරයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට ගෙවල් යාන වාහන ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මට මුළු රටක් අයිති වෙන්න ඕන, රජ කෙනෙක් වෙන්න ඕනේ, දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ, බ්‍රහ්ම ලෝකෙ උපදින්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට හිතනවා නම් ඒක සෘෂ්ණාවෙන් පරාමර්ශණය වෙලා තියෙනවා. දැන් මේ පන්සල් වල පිරිසට හිතනවා නම් අනේ අර ගෙදර ඉන්න මිනිස්සු හරි මෝඩයි, අපි තමයි සීල් ගන්නෙ කියලා යම් මානයක් ඇති වෙනවා නම් ඒක මාන නිස්සිතයි. යම් සීලයක් සම්කීස් කෙනෙක් මිත්‍යා දෘෂ්ටි සහිතව ගන්නා නම් දික්ති නිස්සෘතයි කියලා කියනවා. මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන කරුණු තුන රහිතව සිල් ගන්නවා නම් නිවන් දකින්නම සසරෙන් මිදින්නම අන්නේ සීලෙට කියන අපරාමට්ඨ සීලය කියලා. මෙන්න මේ අපරාමට්ඨ සීලය තමයි රහතන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ. මෙන්න මේ කරුණු හත තියෙන සීලයක් යම් කිසි කෙනෙක් රකින්නවා නම් අන්න ඒ සීලය සමාධි සංවත්තනිකයි. සමාධිය පිණිස හේතු වෙනවා. සමාධියට එච්චර වෙලාවක් යන්නේ නැහැ. දැන් අපි භාවනා කරනවානේ ගොඩක් කල් ඉඳලා. මම හිතන්නේ මෙතන මම ඉපදෙන්නත් කලින් ඉඳලා භාවනා කරපුවා ඉන්නවා. හිත එකක වෙන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. සමාධි සංවත්තනික වූ සීලයක් රැක්කොත් විතරයි සමාධිය ලැබෙන්නේ. ඒ කියන්නේ සීලවිසුද්ධිය ඇති වුණාට පස්සේ තමයි චිත්තවිසුද්ධිය කියන සමාධිය ඇති වෙන්නේ. සීලවිසුද්ධිය ඇති වෙන්න නම් සර්ව සම්පූර්ණයෙන්ම සිල්පදය රකින්න ඕන. අපි බලමු ඉස්සරහනේ සිල්පද රකින්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මේ සීල තමන්ගේ ආර්යකාන්ත වූ සීලයක් තියෙනවා නම් මේ අංග 8කින් යුක්ත. යම් සීලයක් මේ අංග 8න් යුක්ත නම් ඒක ආර්යකාන්ත සීලයක්. තමන්ට එහෙම සීලයක් තියෙනවා නම් තමන්ට ඒක මතක් කරාම හිත පහදිනවා. කෙලෙස් නැති වෙනවා කියලා කියලා තියෙනවා. එහෙම සීලයක් නැත්තම් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ ආර්යකාන්ත වූම සීලයක් රකින්න. මෙන්න මේ විදිහට මේ සීලය අනුස්මරණය කරනවා නම් ඒකට කියනවා සීල උපෝසතය කියලා. සීල උපෝසතය. මේක හරියට තල දර්පණයක, එහෙම නැත්තම් කණ්ණාඩියක තියෙන කැලි කසල නැත්තම් මේ කිලුටු වෙච්ච දේවල් අපවිත්‍ර දේව සුද්ධ කරනවා වගේ. මොනව පාවිච්චි කළා සුද්ධ කරන්න කියන්නේ? තල දර්පණයක්, එහෙම නැත්නම් කණ්ණාඩිය. තෙල් නිසා තෙල් පාවිච්චි කරලා, අලු පාවිච්චි කරලා, කොහොම සහිත බුරුසුවක් නැත්නම් කොහොම සහිත යම් උපකරණයක් පාවිච්චි කරලා වෑයම් කරලා මේ කන්නාඩිය පිරිසිදු කරන්න කියන උත්සාහ කළා. අන්න ඒ වගේ මේ සීලය තමාගේ කෙලෙස් පිළිබඳ කැඩපත ඒක පිරිසිදු කරන්න. කැඩපතකට ගිහිල්ලා බලන්න තමාව පේනවා. ඒ වගේ තමන් හරියට තමන්ගේ සීල් දිහා බැලුවොත් තමන් කොතනද ඉන්නේ කියලා තමන්ට තේරෙනවා. අන්න එහෙම බලන්න බලලා තෙලුත් හොයාගෙන අලුත් හොයාගෙන සුදුසු පුරුසුකුත් හොයාගෙන බොහෝ සේවයම් කරලා තමාම පිරිසිදු කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට සීලෝපෝසතේ රකින්න. මෙන්න මේ විදිහට ඒ ඉන්න උපාසකයා ක්‍රමානුකූලව දෙවියෝ පිළිබඳ සිහි කරනවා. කොහොමද? මෙහෙමයි සිහි කරන්න කියලා තියෙන්නේ. මේ චතුම් මහරජික දෙවියෝ ඉන්නවා, කෞසාවසි දෙවියෝ ඉන්නවා, යාම දෙවියෝ ඉන්නවා, තුසිත දෙවියෝ ඉන්නවා, නිර්මාණ දෙවියෝ ඉන්නවා, පරිනිබ්බිත වසවති දෙවියෝ ඉන්නවා, මේ බ්‍රහ්මකායික දෙවියෝ ඉන්නවා. මේ සමහර තැනක ත්‍රිපිටකේ බ්‍රහ්මයන්ට දේව නමින් හඳුන්වලා තියෙනවා. දැන් අපේ සංයුතනිකායේ දේවතා සංයුත්තයක් තියෙනවා. ප්‍රශ්න 6ක් තියෙන වැඩි හරියක් බ්‍රහ්මයන්. ඒ බ්‍රහ්මයන්ට කියන්නේ දේව කියලා. පඨවි සංඥාව වඩලා බ්‍රහ්ම ලෝකයේ උපදිනුත් කියන්නේ පඨවි දේව. ආපෝ සංඥාව වඩලා බ්‍රහ්ම ලෝකයේ උපදිනුත් කියන්නේ ආපෝ දේව. යනාදී වශයෙන් මේ බ්‍රහ්මයන්ට දේව යන ආමන්ත්‍රණය තියෙනවා. ඒ හින්දා සම්ති දේව බ්‍රහ්මකායිකා කියන්නේ අන්නේකයි. මේ බ්‍රහ්මකයක් තියෙන දෙවියොත් ඉන්නවා. බ්‍රහ්මයෝ ඉන්නවා. ඊට ඉහළිනුත් තව බ්‍රහ්මයෝ ඉන්නවා. යම් සද්ධාවකින් සමන්විත ඒ දෙවියෝ මෙහෙන් චුත වෙලා එහෙට විශේෂයෙන් ගියාද මටත් ඒ වගේ සද්ධාාවක් එවැනි වූ සද්ධාාවක් තියෙනවා එවැනි වූ සීලයක් තියෙනවා එවැනි වූ ධර්ම ශ්‍රවණයක් තියෙන සුතයක් එවැනි වූ දන් දීමක් ත්‍යාගයක් තියෙනවා එවැනි වූ ප්‍රඥාවක් තියෙනවා කියලා දෙවියන් අනුස්මරණය කරනවා කොහොමද ඉතින් එහෙම කරන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන විමානවත්ව කියලා කොටසක් විමානවත්ව පාළි කියලා බුද්ධකනිකාය කොටසක් ඒ කොටසේ තියෙනවා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච දෙවියෝ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට මොනවද කරේ මොනවාගෙන සිල් ගත්තේ මොනවාගේ සද්ධාවක් තිබ්බද කියලා අපි බලමු එහෙනම් දැන් ඒ දිව්‍ය ලෝකයේ ඉපදිච්ච දෙවියෝ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට මාසකට දවස් 6ක් සම්පූර්ණ දවස් සිල් අරන් දින අඩුම ගන්න. කොහොමද දවස් 6 එන්නේ? පුරපක්ෂේ දවස් 15ක් තියෙනවා. අවපක්ෂේ දවස් 15ක් තියෙනවා. අට්ඨමි චාතුද්දසි පන්නරසි කියන 8 වෙනි දවසයි 14 වෙනි දවසයි 15 වෙනි දවසයි. පුරපක්ෂේට දවස් 3ක්. අවපක්ෂේ දවස් 15 වෙනි 8 වෙනි දවසයි 14 වෙනි දවසයි 15 වෙනි දවසයි. ඒක කියන්නේ අමාවක අවපක්ෂ. මෙන්න මේ දවස් 6 පූර්ණ උපෝසතයක් සමාදන් වෙලා තියෙනවා. වස් කාලය ඇතුළත ප්‍රාතිහාර්ය පක්ෂය කියලා විශේෂ උපෝසතයක් සමාදන් වෙලා තියෙනවා. වීර්ය හොඳට තියෙනවා නම් මාස 3ම එක දිගට සිල් අරන් තියෙනවා. එහෙම නැත්නම් මාස 2ක්. එහෙම නැත්නම් මාසයක් නැත්නම් අඩු වශයෙන් අර්ධ මාසයක් දවස් 15ක්. එක දිගට සිල් ගත්තොත් ඒකට කියනවා ප්‍රාතිහාර්ය පක්ෂය කියලා. මෙන්න මේ විදිහට තමයි දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියෝ මනුස්ස ලෝකෙ ඉන්නකොට සිල් අරන් තියෙන්නේ. දැන් අපි සිල් අරන් ඉන්නේ කොහොමද? මාසයකට දවස් කාලක්ද භාගයක්ද? සමහර විට එකක් ගන්න ඇති. නමුත් පූර්ණ උපෝසතයක් කියන්නේ පැය 24ක් ලකින්න ඕනේ. අර්ධ උපෝසතයක් වෙන්න පූර්ණ උපෝසතයක් සමාදන් වෙලා හදිස්සියේ නවත්තන්න ඕනේ. නැතුව අර්ධ උපෝසතයක් ගන්නවා කියලා අදිස්ථානයකින් ගන්න බෑ. ඒ මොකද සීලමේ චේතනාවක් නැහැ. සීලමේ චේතනාව කියලා කියන්නේ මේ දවල් මේ රැය මම සමාදන් වෙලා ඉන්නවා කියලා එහෙම අදිස්ථාන කරේ නැත්නම් දැන් අපි පන්සලට ගියාම හාමුදුරුවෝ අපිට කියනවා ඔය ඇත්තෝ වාඩි වෙලා වැඳගන්න පන්සල් ගන්න කියලා. පානාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාම කියලා කියනකොට අනික් අයත් ඒ වචන ටිකම කියනවා. එතකොට හැමෝටම චේතනාවක් තියෙනවද? හැමෝටම මේ චේතනාව නැහැ. ඒගොල්ලෝ දන්නවා ගෙදර යනකොට පත්තෑයේ කිකියොත් එතන ඉතින් නිවන් දකින්න නම් මරන්නව වෙනවා. ණයෙක් කෙවිගියොත් ඉතින් අතාරින්න බෑනේ. එළියට ගියත් ආයෙ එන්න පුළුවන් නේ කියලා හිතනවා නේද? ඒ වගේ පන්සලේ හාමුදුරුවෝ කියන නිවනක් තියෙනවා නම් තමයි. බුදුහාමුදුරුවෝ ওই නිවන ගැන බොහෝ ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් gedara සැනසීමක් ඉන්න නම් සතාව අයින් කරන්න ඕන. කොහොමද අයින් කරන්නේ? ලේසි ක්‍රමයක්. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීමේ චේතනාව තියෙනවද මේ පන්සලේදී ඒ සිල්පදේ කියන කෙනාට? නෑ, එහෙම චේතනාවක් නෑ. ඒ නිසා ඒක සිල්පදයක් නෙමෙයි. සිල් සමාදන් වීමක් නෙමෙයි. සීලමය පුණ්‍ය චේතනාව එන්නේ සිල් සමාදන් වෙන වෙලාවට. මම ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා නම් සීලමය පුණ්‍යයක් සිද්ධ වෙන ඒ වෙලාව. ඊට පස්සේ සීලමය පුණ්‍යයක් දැන් වෙන්නේ නැහැ. දැන් මේ අහගෙන හිටියට මේ ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡාමය පුණ්‍ය කර්ම සිද්ධ වෙන්න පුළුවන්. බුද්ධ පූජාව කරද්දී වයාවච්ච ආදී පුණ්‍ය කර්ම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ආයේ සීලමය පුණ්‍ය චේතනාවක් එන්නේ විරති අවස්ථාවේ. ඒ කියන්නේ සතෙක් මරන්න යෙදුනහම මම මේ සතාව මරන්න සුදුසු නෑ. මම සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි මේ ලෝකේ ඉන්නේ. සාමාන්‍ය තිරසනෙකුට අකමැති සතෙක් අහුනහම මරනවා. සාමාන්‍ය පුතග්ජන මිනිස්සුෙකුට අන්ධ බාල පුතග්ජන කියලා කියන්නේ තමන්ගේ ජීවිතය ගැන සංසාර ගැන දන්නේ නෑ. හය හතර දන්නේ නෑ. හය හතර දැනගන්න හරි අමාරුයි. ඒ හය හතර දන්නේ නැති කෙනාගේ අන්ධබාල පුතග්ජන. ඒ අන්ධබාල පුතග්ජනේ වල සතෙක් හම් වුණොත් ලේසියෙන් ඔහු මරලා තමයි ගැලවෙන්නේ. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකේ. මම සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මට මේක සුදුසු නෑ කියලා වළකිනවා. අන්නේ වළකින වෙලාවට පහළ වෙන සිත් කෝටි ප්‍රකෝටි ගණන් සීලමය පුණ්‍ය චේතනාව විරති අවස්ථාව කියලා කියන්නේ අන්න ඒකට. අන්න ඒ අවස්ථා දෙකේ සමාදන් වෙන අවස්ථාවේ සතෙක් ලැබුණාම වළකින අවස්ථාවේ තමයි සීලමය චේතනාවක් තියෙන්නේ. සීලමය පුණ්‍ය කර්මයක් වෙන්නේ. ඒ අතර අපි බණ අහන්නේ වෙන වෙන පුණ්‍ය කර්ම කරගන්න. පිරිත් කියන්නේ ආදි වෙන දේවල් කරන්නේ ඒකයි. මෙන්න මේ විදිහට හරියටම සිල් ගන්නවා නම් අපි එතමු කෙනෙක් හිතන් ඉන්න මං උදේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා හවස 4:00-5:00 විතර වගේ පවාරණය කරලා ගෙදර එනවා. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ? නාලා ඉඳි මොකද කන්න තියනවා නේද? බෑර කන්නත් එපේ. ඔව්. එතකොට උදේ ඔය බව දන්නවනම් එහෙමනම් සතුසුම තියෙන්නේ. විකාල භෝජනා වේරමණී කියලා මේ ශික්ෂාපදයේ කියනකොට මම අද රෑ ආහාර ගැනීමෙන් වලකිමි කියලා චේතනාවක් තියෙනවද? චේතනාවක් නැහැ. අරුදු පොසතේකට ලෑස්තිලා ඉන කෙනාට එක උපෝසතයක්වත් නැහැ. අරුදු පොසතයක් නැහැ. පූර්ණ උපෝසතයක් සමාදන් වෙන මං හෙට උදේ වෙනකම්ම 24 පහ වෙනකම්ම සමාදන් වෙනවා කියලා සමාදන් වෙන්න දැඩිව අදිෂ්ඨාන කරගෙන ඉඳලා දැන් උදේ 7:00 සමාදන් වුණා නම් රාත්‍රී 7 වෙනකොට පැය 12ක් ගිහිල්ලා 7න් පස්සේ යම් මොහොතක දරන්න බැරි තරම් ඇඟේ අපහසුාවක් නිසා හෝ මොකක් හෝ නිසා සිල් පවාරණය කරන්න වුණොත් අඩුම ගානේ අරුදු උපෝසතයක් තියෙනවා. එහෙම නැත්නම් උදේ ඉඳලම සැලසුම් කරගෙන ආවොත් කිසි උපෝසතයක් නැහැ. ඒ නිසා මේ දිව්‍ය ලෝකයන්ට හිතන් ඉන්නවනම් ඒක හිතෙන් අතාරින්නවා. එහෙම වෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා විතරයි. ඇයි අපිට කියලා දීලා තියෙනවා ඒ දෙවියෝ මනුස්ස ලෝකේ ඉන්නකොට කොහොමද කරේ? අපි වෙන හේව කළ ඒ දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ නේ, වෙන ලෝක වලට යන්නේ. තව ලෝක ගොඩක් තියෙනවා අපි එනකම් බලාගෙන. ඒවැය තමයි අපි ගොඩක් ඉඳලා එන්නේ. ඒකෙන් මිදෙන්න මේ අවස්ථාව විතරයි තියෙන්නේ. දැන් හරියට කලේ නැත්තම් අවස්ථාව එන්න මං හිතන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් ගිහිල්ලා එන්නේ. මේ භාගතුන් වහන්සේ උදාහරණයක් කියනවා මජ්ක්‍ධිම නිකායේ බාලපඬි සූත්‍රයේ. මේ මහා සාගරේ කොයිතරම් ලොකුද පරතරක් පේන්නේත් නැහැ. ඒ මහා සාගරේට එක වියසිතුරක් තියෙන වියදණ්ඩක් පාවෙලා ගියොත් එක ඇහක් පේන කැස්බෑවෙන් අවුරුදු 100කට සැරයක් ওই මූදෙන් උඩට එනවනම් මේ මහා සාගරයේ හැටම්ම 10,000 ගණන් ඈතට මේ වියසිතුර පාවෙනවනම් එක දවසක එක මොහොතක මේ කන කැස්බෑව අවුරුදු 100කට සැරයක් ආවත් උඩ බලනවනම් ඒ වියසිතුර තුලින් අන් එහෙම අවස්ථාවක් එන්න පුළුවන්ද? ඒක ඉතින් හිතා ගන්නත් බැරි තරම් අවස්ථාවක්. මහා සාගරය ලොකුයි. කනකස්බාවත් හැම වෙලෙම උඩට එන්නේ අවුරුදු 100කට එක සැරයක් කියන්නේ. එහෙම තියෙද්දි මේක වෙන්න පුළුවන්ද කියලා භික්ෂුන්ගෙන් අහනවා. භාගතුන් වහන්සේ අතිශයින් දුෂ්කරයි වෙන්නේ. වෙන්න විදිහක් නැහැ. නමුත් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කලාතුරකින් වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? භික්ෂුවනි මේ කනකැස් බෑවන වියසිදුරින් ඉතා සීග්‍රයෙන් ඔළුව එළියට දානවා. ඒ කියන්නේ උඩට එනවා වියසිදුරින් බලන්න. ඒ අවුරුදු 100ක සැරයක් ඇවිල්ලත් ඒ තරම් කලාතුරකින් වෙන දේ හරි සීග්‍රතාවයකින් වෙනවා. එක සැරයක් නිර්ය ලෝක වලට අපාය ලෝක වලට ගිය පුද්ගලෙක් නැවත මනුස්ස ලෝකෙට එනවට වඩා. ඒ කියන්නේ එන්න හම්බෙන්නෙම නැති ගණක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අන්තිම අවස්ථාව. සමහර වෙලට මේ වගේ මනුසාත්මයක ඉපදෙන අන්තිම අවස්ථාව. තව ටික දවසයි තියෙන්නේ. බාගතුන් වහන්සේ කී දෙනෙක්ද මේ මනුස්ස ලෝකෙ ඉපදිනාගෙන් නැවත මනුස්ස ලෝකෙ ඉපදිනවා කියන්නේ? උදාහරණය අතිශයින් භයානකයි. තියෙන්නේ මනුස්ස චුති සූත්‍රයේ. බාගතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ මහපටැංගිල්ල නියපිටට බාගතුන් වහන්සේ පොළොවෙන් පස් පිනක් අරගෙන ඒ නියපිට උඩ තියාගන්නවා. කොයිතරම් පොඩ්ඩද මේ නියපොත්ත උඩ හිටින්නේ? බාගතුන් වහන්සේ අහන භික්ෂුන්ගෙන් මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය කොහොමද භික්ෂුනි? අතේ නියපිට තියෙන පස් ප්‍රමාණය කොහොමද? භික්ෂුන් වහන්සේලා කියනවා බාගතුන් වහන්සේ 100 පංගුවයි 1000 පංගුවයි 100000 පංගුවයි 40 පංගුවයි 40 ප්‍රකෝටියකින් කියලාවත් එහෙම ගණන් කියලා ප්‍රමාණයක් කියන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් අල්පයි. ඒ තරම් ස්වල්පයි. බාගතුනාස් දේශනා කරන මේ මනුස්ස ලෝකෙ ඉපදෙන මිනිස්සුන්ගෙන් නැවත මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ මෙන්න මේ නියපොත්ත තරම්. මහා පොළොව තරම් අපාය හතරට යන්නේ. නියපොත්ත උඩට නගින්න ලේසියක්ද? හරි අමාරුයි. නියපොත්ත උඩට නගින්න බැයිද? පුළුවන්. ඒ හින්දා තමයි බාගතුනාස් දේශනා කරන්නේ. කවුරු හරි කියනවා නම් මේක කරන්න අමාරුයි කියලා. බාගතුනාන්සේ දේශනා කරලා තියෙනවා නෑ මේ මම දේශනා කළේ කරන්න පුළුවන් හරිය විතරයි. මේ තියෙන්නේ සූත්‍රය. භික්ෂූනි අකුසලය අතහරින්න නැති කරන්න. සක්හා භික්කවේ අකුසලම් පජහිතුම්. භික්ෂූනි මේ අකුසලය නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. නොචේතම් භික්කවේ සක්හා අභවිස්ස අකුසලම් පජහිතුම්. භික්ෂූනි මේ අකුසලය දුරු කරන්න බැරි නම් නාහං ඒවං වදෙය. මම මෙසේ කියන්නේ අකුසලම් භික්කවේ පජහතා. භික්ෂූනි අකුසලේ දුරු කරව කියලා මම වචනයක් කියන්නේ කරන්න බැරි නම් යස්මාච කෝ භික්කවේ සක්ඛා අකුසලම් පජහිතුම්. යම් හේකින් භික්ෂූනි හැකිද අකුසලය දුරු කරන්න තස්මාහං ඒවං වදාමි. එනිසා මම මෙසේ කියමි. අකුසලම් භික්කවේ පජහතාති. භික්ෂූනි අකුසලය දුරු කරව යනුවෙන් අකුසලංච හිදම් භික්කවේ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තේය. භික්ෂූනි මේ අකුසලයේ දුරු කිරීම තමාට නරකක් පිණිස පවතිනවනම් දුක පිණිස පවතිනවනම් නාහං ඒවං වදෙය. මම මෙසේ කියන්නේ අකුසලම් භික්ඛවේ පජහතාති. අකුසලයෙන් භික්ෂුනි දුර කරව යමෙන් කියන්නේ ඒක දුකක් පිණිස. දැන් සමහරුත් සීගන්නේක මහ වදයක්. අන්න ඒකයි මේ කියලා දෙන්නේ. සීල් පවාහරණය කරනකම් සැනසෙල්ලක් නැහැ. ඒක දුකක් පිණිස නම් මේ කියලා දෙන්නේ. මේක නරකක් වෙනවා නම් රැක්කහම එහෙම රකින්න කියලා කියන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. හැමෝටම එහෙම තමයි. ඒක විශේෂයක් නැහැ. පුරුදු වෙනකම් ඒක අමාරුයි. පුරුදු වුණාට පස්සේ ලේසි වෙයි. අපි කොච්චර අමාරුවෙන්ද ඇවිදින්නේ නේද? පොඩි දරුවෙක් ඇවිදින තරම් කවුරක්වත් සිල් ගන්න මහන්සිලා තියෙනවා මම නම් දැකලා නැහැ. පොඩි දරුවෙක් ඇවිදිනකොට කොච්චර මහන්සි වෙනවද? අනික් අය ඇවිදිනවා දැක්කහම ඉපදෙන දරුවට කොයිතරම් උනන්දුවක් ඇති වෙනවද ඇවිදින්න? ඒ නිසා පුළුවන් තරම් හිට ගන්න උත්සාහ කරනවා. එක දවසක් උත්සාහ කරනවද? එක සැරයක් නෑ, දහස් සැරයක් විතර උත්සාහ කරනවා. කරන්දි කරන්දි මොකද වෙන්නේ? වැටෙනවා අපිට. යන්තම් හිට ගන්න පුළුවන් වුණාම ඇවිදින්න ආසිතල එක් අඩියක් ඉස්සරහට තිබ්බ ගමන් ආයි වැටෙනවා අපිට. නමුත් නවතිනවද? නෑ. අඩිය තියන්න පුළුවන් වෙනකන් උත්සාහ කරලා කොච්චර රිදෙනවද දරුවට පොඩි කාලේ වැටෙනකොට. නමුත් තියෙන ආසාව නිසා ඇවිදින්න තියෙන හිට ගන්නවත් ඇවිදින්නවත් උත්සාහය නවත්තන්නේ නෑ. දිගටම උත්සාහ කරනවා. අන්තිමට දුවන්නත් පුළුවන් වෙනවා. දැන් කොහොමද ඇවිදින්නේ? ඇවිදිනවද කියලා දන්නෙත් නෑ දැන් ඇවිදින අය. ඒකටත් වෙනව භාවනාවක් කියලා දෙන්න නෑ ඇවිදින බව දැනගන්න. නැත්තම් වෙන කෙනෙක් එක්ක කතා කර කර තව දිහා බල බල වෙන කෙනෙක් කියන දේ අහහ තව මොන හරි වටපිටාවේ තියෙන දේවල් බල බල ඇවිදිනවද කියලා දන්නෙත් නැහැ. පඩි නැගගෙන ගල් මුල් බේරගෙන යනවා දන්නෙත් නැහැ ඇවිදිනවද කියලා. ඒ මොකද ඒ තරම් පුරුදු ඇවිදිනෙක්. ඇවිදින එක කොයිතරම් අමාරුද? ආයි කකුලට අමාරුවක් හදනවා තමයි ආයි තේරෙන්නේ. කකුලට අමාරුවක් හදනවා දෙන්න කොහොමද මම මෙච්චර කල් ඇවිද්දේ කියලා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් ඇවිදින්න තරම් උත්කරන උත්සාහයක් මේ කුසල් දහම් වලට යොදවනවා නම් ඔහු නිවන් දකින්නවා ඇත්තට. එන්න මේකයි කාරණේ. භාගතුන් වහන්සේ කියන්නේ මේ සිල් ගත්තාම නිකන් මහ වදයක් වගේ දැනෙන්නේ ඇයි? අපි දන්නේ නැති නිසා දුකක් වගේ දැනෙන්නේ. භාගතුන් වහන්සේ භික්ෂුවටත් කියලා මේ භික්ෂුන් මුල් කරගෙන අපි හැමෝටම කියන්නේ. මොකද කොසල් රජුරෝ කෝටියක් සෙනගෙක් ආවත් මහරජ කියලා ආමන්ත්‍රණය කරන්නේ. අපි සියල්ලන්ටම අග්‍ර භික්ෂුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ ප්‍රධානීතම භික්ෂූන්. ඒ නිසා භාගතුන් වහන්සේ සිවණක් පිරිසටම ධර්මය දේශනා කරනවා නම් භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඒ ආමන්ත්‍රණය අපි ඔක්කොම අයිති වෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් සිල් රකින්නකොට මේක මහා කරදරයක්, මේක මහා දුකක්, මේක කරන්න බෑ. මෙන්න මේ හැම දෙයකම උත්තරේ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. භාගතුන් වහන්සේ කියන්නේ මම මේ කරන්න පුළුවන් දේ විතරයි කිව්වේ. පුළුවන් ටික කියලා තියෙන්නේ. පුළුවන් ඒ දේ කරන්න. අංගුත්තර දුක නිපාතේ සූත්‍රය 2:1-2:9 පිටුව 114 අංගුත්තර නිකාය පළවෙනි පොතේ මේකදී මේ වගේ ලස්සන සූත්‍ර භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපිට එය ප්‍රායෝගිකව යෙදෙව්වොත් විතරයි උත්තරේ තේරෙන්නේ, අපිට යොදව ගන්න තේරෙන්නේ. එහෙම නැත්නම් සූත්‍රය අහලා යනවා හිතපු දෙකේනමයි යන්නේ, කර කර හිටිය දේවල්මයි නැවත කරන්නේ, සංසාර දිග යනවා විතරයි. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඒ පුද්ගලයා දෙවියෝ අනුස්මරණය කරනවා. දෙවියෝ අනුස්මරණය කරනවා සද්ධාව සීලය සුතය. දැන් බණ අහලා තියෙන සුත කියලා කියන බණ අහලා තියෙනවා කියන්නේ සුතය කොයි තරම් කරලා තියෙනවද? අද අපි මන අහන්නේ පැයක් විතර, පැය දෙකක් විතර. ඉස්සර මිනිස්සු අහලා තියෙන්නේ රෑ එළි වෙනකම්. එහෙම නැත්තම් ඒ දිගට අහලා තියෙනවා. කොච්චර දවස් අහලා තියෙනවද? බොහෝ වාර ගණනක් අහලා තියෙන එක මාසෙකට. ගොඩක් මන අහන්න ඕනේ හිතේ කෙලෙස් නැති වෙන්න. ඒ හින්දා ඒ දෙවියෝ වගේ යන්න හිතන් ඉන්නවා නම් බොහෝ සෙයින් මන අහන්න ඕනේ. මොන වගේ දන් දීලා තියෙනවද කියලා සාකරන්න වෙලාවම ඇති. මෙන්න මේ වගේ යම් දෙවි කෙනෙක් යම් සද්ධාවකින්, යම් සීලයකින්, යම් ධර්ම ශ්‍රවණයකින්, යම් දන් දීමකින්, යම් ප්‍රඥාවකින් සමන්විත වෙලා හිටියද මේ ජීවිතේදී මට ඒ දේ තියෙනවද කියලා අවංකවම සසඳලා බැලුවොත් අන්න ඒ පුද්ගලයාට හිතන්න පුළුවන් මේ තවුස්සාවේස දෙවියන්ට තිබ්බ සීලයම මට තියෙනවා, ඒ තිබ්බ සද්ධාවම මට තියෙනවා. එහෙනම් මට දිව්‍ය ලෝකෙ මිදෙන එක අමාරුවක් නෑ. නමුත් ඊට වඩා දේවල් කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට දෙවියෝ ගැන අනුස්මරණය කරනවා නම් හරියට අන්න ඒකට කියනවා දේවතා උපසතේ කියලා. මේක හරියට රත්රන් වල රොඩු තියෙනවා නම් පිරිසිදු කරනවා වගේ කියලා දේශනා කරලා තියෙනවා. කිලිටු රත්රන් පිරිසිදු වෙන්නේ ඒ උඳුන නිසාත්, ඒ විශේෂ ලුණු වර්ග නිසාත්, ඒ ගෛරික කියන මේ නවසාරං කියලා කියන්නේ, නවසාරං කියලා කියන්නේ අන්න ඒ වගේ පිරිසුදු කරන ද්‍රව්‍ය නිසා, අඬුවත් නිසා, ඒ උත්සාහ කරන පුරුෂයාගේ උත්සාහයත් නිසා රණ පිරිසුදු වෙනවා. රත්රන් ඉතා පිරිසුදු වෙලා පිරිසුදු රත්රන් ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ කිලිටු සිතෙහි පිරිසුදු බව ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. මෙන්න මේ ආකාරයට දෙවියෝ සිහි කරන්නත් කියලා කියනවා. ඒකට කියන්නේ දේවතා උපසතේ කියලා. ඉන්පසුව කියනවා ආර්ය උපසතේ ගැන. ඒක තමයි අපි පටන් ගත්ත මාතෘකාව. ආර්ය උපසතේ මෙන්න මේ ආකාරයයි. මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා, මේ උපාසකයා නැත්නම් උපාසිකාව මෙන්න මෙහෙම හිතනවා. රහතන් වහන්සේ ජීවිතයේ ගියත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ආයුධ ගන්නෙත් නැහැ. ගහන්න දනුමුගුරු ගන්නෙත් නැහැ. කවු වලට ලැජ්ජා වෙනවා. කවු කරන්න බය වෙනවා. සියලු සතුන්ට කරුණාව දක්වනවා. මමත් අද මේ දවල්, අද මේ රැ කියන මේ පූර්ණ උපසතය ගැන මේ සඳහන් කරන්නේ, මේ බුද්ධ ආගමේ අර්ධ උපසතය ගැන සඳහන් කරන්නේ නැහැ. අර්ධ උපසතයේ ආනිසංසයක් එකම තැනක හම්බෙනවා. ඒක ප්‍රේතවත්ත පාළියේ එන්නේ. කූට විනිශ්චකාර වස්තුව කියලා කියන්නේ දවස් භාගයක් සිල් රැකපු විනිශ්චකාරවරයෙක්ට දෙවියෙක් වෙන්න ලැබෙනවා දවසින් භාගයක් විතරක්. දවසින් භාගයක් ප්‍රේතෙක්. තමන්ගේම පිටේ මස් ටික කඩාගෙන තමන්ම කන ප්‍රේතෙක් වෙන. අර්ධපෝසතයක් කියන්නේ පැය 12ක් හරියට රැකලා එක කරලා තියෙනවා. පැය 12ක්වත් රකින්න නැත්නම් තමන්ට මොකද වෙන්නේ කියලා හිතාගන්නයි මම ඒක කිව්වේ. උනන්දු ඇතිවීම පිණිස මෙන්න මේ වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ මම මේ දවසේ ඉන්නවා කියලා හිතනවා. කොහොමද මේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ මම කෙටියෙන් කියන්නම්. ඒ අනුව ඊතුරු සිල්පද හිතාගන්න. මේ තණ්හාවේ මට්ටම් තුනකට තමයි පාරමිතා දේශනා කරලා තියෙන්නේ. පාරමී, උපාරමී, පරමත්ත පාරමී. උප කියලා කියන්නේ දැඩි කියන එකයි. අනු කියන එක නෙමෙයි. කුඩා කියන එක නෙමෙයි. එතකොට පාරමිතා වලට එන්නේ අමුදරු ඥාති මිත්‍රාදීන් සහ ධන පරිත්‍යාගය. උපපාරමී කියලා කියන්නේ දැඩි. ඒ තියෙන එකට වඩා වැඩියෙන් මොනවද ශරීර අංග දන් දීම. මේ පාලියෙන් උප කියන શબ્ද එන්නේ දැඩි කියන එකට. උප කෙලස් කියලා කියන්නේ දැඩි කෙලස් වලට. උප ක්ලේශ කියන්නේ ඒකයි. එතකොට පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිතය සම්බන්ධ දේවල් පාරමිතාවට යොදනවා. නමුත් අපි මේ සීල් කතාවේදී අපි මේක හතරකට බෙදනවා. පහසු සඳහා මොකද මේ අඹදරුවන්ට තියෙන තණ්හාවයි ධනෙට තියෙන තණ්හාවයි සමාන නැහැ. දැන් සාමාන්‍යයෙන් ධනය කියලා කිව්වත් ධනය නිසා ධනහානිය, වස්තුහානිය නිසා සත්තු මරණක තමයි මිනිස්සු කරන්නේ. ඒ කියන්නේ අපේ ගෙදරට ලොකු කරදරයක් වෙන්න ඕනේ නැහැ. මීයක් එනවනම් අපේ ආහාර කනවනම් කේන්ති යනවා. ඌ මරන්න හිතෙන්නේ. ඒ මොකද මේ ඒ මීයා ඇවිල්ලා අපේ මේ ජීවිතය ගන්න කෙනෙක් නෙමෙයි. ඒ මීයා මේ අපේ මොන හරි හාල් ටිකක් හරි මොන හරි පොඩි ටිකක් කාලා යනවා. අපි යෝගෙන් මේ අතිශයින් දුප්පත් වෙලා निराහාර වෙන්නෙත් නැහැ. නමුත් ඌව මරන්න හිතෙන්නේ අර ධනෙට තියෙන තණ්හාව නිසා. අන්න ඒ වගේ ධනය නිසා කෙනෙකුට මේ ප්‍රාණඝාත කරන්න හිතෙනවා නම් ඒ තණ්හාවේ අඩුම ආකාරය. ඒකෙදි මේ බහුලව තියෙන දේවල් වගේ නෙමේ දුර්ලභ දේවල් මහා වටිනා දේවල් එක්ක බලවම තණ්හා වැඩි. ඒව රැක ගන්න ප්‍රාණඝාත කරන්න හිතෙනවා. දැන් යම් කිසි කෙනෙක් සමාදන් වෙනවා නම් මේ ධනෙ නිසා මම කිසිම කෙනෙක් මරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මරන්න එපා විතරයි කියලා තියෙන්නේ. උන් අල්ලලා එළියට දාන්න එපා එහෙම කියලා නැහැ. පොට්ට මෙට්ට අවුවට දාන්න මේ මකුල් දැල් කඩන්න අතුපතු ගන්න මේ සියල්ලම අවසර දීලා තියෙනවා. ඒ කියන්නේ ආහාර ඕන දෙයක් ආහාරයට ගන්න, නිරේක බේත් බොන්න, මේ තුවාල වලට බේත් දාන්න, පණුව හිටියත් බේත් දාන්න පුළුවන් මේවට. එහෙම අවසරයක් දීලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව හරියට ප්‍රාණඝාතයේ දෙන්නේ තමාගේ ඇඟ ඇතුළේ ඉන්න අය ගැන නෙමෙයි. තමාගේ ඇඟෙන් එළියේ ඉන්න පුරා කුඹියා පටන් කිසිම සතෙක් මරන්න බෑ. ඒ කියන්නේ කුඩා කුඹියෙක් ඉඳලා මරණ එක නවත්තන්න ඕන. උකුණු මකුණු සියල්ලම අයිති. හැබැයි කණ්ඩ බොණ්ඩ දීලා තියාගන්න කියලා නෑ. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව රකින්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ සක්ඛා භික්ඛවේ අකුසලං පජහිතං කියලා. කියන්නේ අකුසලේ දුරු කරන්න බාගතුනාද පුළුවන් ප්‍රමාණය පුළුවන් විදිහට කියලා තියෙනවා. බැරි දෙයක් කියලා නෑ. ඒ නිසා වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කෙනාට නමුත් එහෙම සමාදන් වෙලා හිටියත් දරුවෙක් ගාවට ණයක් පත්තයක් આવොත් ඉවසගෙන ඉන්න බැරි වෙනවා. අම්මා තාත්තා ගාවට આવොත් ඉවසගෙන ඉන්න බැරි වෙනවා. මොකද ධර්මඥානේ මදි හින්දා. මොකද තේරෙන්නේ නැහැ ඒ වෙලාවට සතා නොමරින්න ඕනේ ඇයි කියලා. මෙහෙමයි. හැම අම්මා තාත්තම දරුවන්ට කැමතියි. දරුවෝ රකින්න උත්සාහ කරනවා. නමුත් අම්මා තාත්තා හිතන විදිහට දරුවන්ට ඒ දේම වෙනවද? අම්මලට දරුවන්ට සිද්ධ වෙන සියලු දේ මුදව ගන්න පුළුවන්ද? මරණයෙන් මුදව ගන්න පුළුවන්ද? අබ්බැහි වීම වලින් මුදව ගන්න පුළුවන්ද? එඩ රෝග වලින් මුදවන්න පුළුවන්ද? මේ අනතුරු වලින් මුදව ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඇති වෙන්නේ කොහොමද? යම්කිසි කෙනෙක් නිවැරදි සීලයක් රැකලා හිත දියුණු කරොත් ඒ පුද්ගලයාට තමන්ගේ පරම්පරාවම ගොඩ දා ගන්න පුළුවන්. ඒක තමයි රහත් වෙලා රහතන් වහන්සේලා කරන්නේ. මේ සමාජයේ ඉන්න මිනිස්සු කොයිතරම් දරුවන්ට කැමති වුණත් දරුවෝ රැක ගන්න බැරි වෙනවා. දරුවන්ට ඇත්තටම ආදරේ නම් ඒ දරුවන්ව රකින් තමන් සීලයක පිළිටන්න ඕනේ. තමන් ගොඩට આવුවොත් විතරයි අනික් කෙනාව වලකින් ගොඩ ගන්න පුළුවන්. තමනුත් වලේ ඉඳගෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා අන්නේ නියම ධර්ම ඥානයේ තියෙන පුද්ගලයා මරන්නේ නැහැ කිසිම හේතුවක් නිසා. මේ එන එක වළක්වන්නවත් මේ කොහොම හරි කරලා එළියට දාන්නවත් එපා කියලා නෙමෙයි කියන්නේ. මරන්න එපා කියන එක තමයි මේ පළවෙනි දේශනාව. මේ කියපු නැති දේවල් කරන්න යන්න එපා. කියපු දේ ඉස්සල්ලා කරලා පුරුදු වෙන්න ඕනේ. ගොඩක් අය කරන්නේ කියපු නැති දේවල්. කියපු දේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. පණ නසන්න එපා කියන එක. මේ අඹදරුව නිසා ඒක එහෙම සමාදම් වෙන එක අමාරුයි. මොකද වස්තුවට වඩා තණ්හාව තියෙනවා. දැන් අපි ලොකු දායකයෝ තමයි. දන් දෙනවා තමයි, බෞද්ධයෝ තමයි. නමුත් ගෙදර තියෙන සෙටියේ ඉල්ලුවත් ඇවිල්ලා, ගෙදර තියෙන පුටුවක් එහෙම හොඳ පුටුවක් එහෙම ඉල්ලුවත් එහෙම මට මේ එක පුටුවක් හරි දෙන්න පුළුවන්. මේ සෙට් එකේ හයක් තියෙන එකක් නම් දෙන්න බෑ. කොහොමඩක්වත් කියලා. ඒ වගේ දෙන්න බෑ එහෙම. හරි, අපි ඉන්න ගේ ඉල්ලුවත් දෙන්න පුළුවන්. ඒකත් අයි තියෙන වස්තුවටම තමයි. මේ වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියන එක ලොකු පොඩා සියලු වස්තු නිසා මරන්නේ නැහැ කියලා සමාදම් වෙන්න ඕනේ. වස්තුවට තියෙන තණ්හාව කොයිතරම් වැඩි වුණත් ඒක අතාරින්න වෙලාවක් තියෙනවා. ඊට වැඩි තණ්හාවක් තියෙනවා නම් අල්ලගන්න. අපි හිතමු ගේ කාටවත් දුන්නේ නැති වුණාට ගම් වතුරක් ගැලුවොත් මොකද කරන්නේ? ගේ අතාරලා අතුරින් ඉන්න පිරිසම ඉස්සල බේරගන්න. ගින්නක් හටගත්තොත් ඉස්සල්ලාම ගේ අතාරින්න. ගේට තණ්හාවක් නැතිලා නැහැ. එන රහත් වෙනවනේ. නැහැ, එහෙම වෙලා නැහැ. මේ වැඩි තණ්හාව තියෙන කෙනෙක් ඉස්සල බේරගන්න ඕනේ. ඒ හින්දා ඉක්මනට ඇතුළේ ඉන්න පිරිස එළියට ගන්න. ඊට පස්සේ තමයි වටින බඩු ටික ඉස්සලා එළියට ගන්න. වටින නැති බඩු ඉස්සලා ගන්නේ නැහැ. ඒ මොකද තණ්හාව අඩු නිසා. මෙන්න මේ විදිහට තමයි තණ්හාව වැඩි වෙන්නේ. වස්තුව, අමුදරුව, ඥාති, ඊට පස්සේ අතපය අවයව. මේ තමන්ට ආයුධයක් තියුණා. තමන් තව කෙනෙකුට හිංසාවක් කරන්න, මරණයටපත් කරන්න හැකියාව තියෙන මහා සතන්කාමීෙක් වුණත් මේ කිසිම බුද්ධලේක මරන්නේ නැහැ කියලා සමාදම් වෙන්න ඕනේ. තමන්ගේ ශරීරයට හානි කරද්දී ජීවිතේ ගියත් මරන්නේ නැහැ කියලා සමාදම් වෙන්න ඕනේ කිසිම ආකාරයකින්. අන්නේම සමාදම් වුණොත් හරියට පුද්ගලයේ මම මේ මොහොතේ පටන් ජීවිතේ තියෙන තාක්කල් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. අන්නේ එදාට තමයි මෙන්න මේ ආර්ය උපසතිය රැක්කලින්. මෙන්න මේ ආර්ය උපසතිය කියන එක ප්‍රයත්නක් කරන්න පුළුවන් අන්නේ පුද්ගලයාට. මෙහෙමයි. දැන් ඒ බුදුහාමුදුරන් කාලේ මේ වගේ උදාහරණ තියෙනවා. සංගතනිකාය 4 වෙනි පොතේ ගාමි සංයුත්තේ මේ සූත්‍රයක් තියෙනවා. එක්තරා බුද්ධලේ කල්පනා කරනවා, නිතර බුදුරජාන් වහන්සේ ගාවට යනවා, බණ අහනවා, නැවත එනවා. භාගතුන් වහන්සේ නොඑක් ආකාරයේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා දේශනා කරනවා. ප්‍රාණඝාතය එක සැරයක් කරොත් 10000 සැරයක්, 20000 සැරයක් පළ දෙනවා කියලා, මැරෙන්න වෙනවා කියලා කියනවා. ප්‍රාණඝාතයෙන් වැළකුණොත් මහානිසංස තියෙනවා කියලා කියනවා. නමුත් මේ බුද්ධයලා කල්පනා කරනවා, මම භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාව අහන, ශ්‍රවණය කරන, මට සද්ධාවක් තියෙනවා. නමුත් මම තාම ලොකු හෝ පොඩි සත්තු මරන. භාගතුන් වහන්සේ ගැන මට සද්ධාවක් නම් තියෙනවා. ඒ සද්ධාවෙන් විතරක් මට අපායෙන් බේරෙන්න පුළුවන්ද කියලා සිතුවිල්ලක් ඒ පුද්ගලයාට පහළලා එදා කල්පනා වෙනවා. නෑ, මට මේ සද්ධාවෙන් විතරක් ගැලවෙන්න බෑ. ඇයි දන්නවද? දානේ දීලා හොඳ තැනක උපදින්න බෑ. ඉපදෙන තැන දේවල් ලැබෙන්න විතරයි පුළුවන්. සීලයෙන් තමයි අනතර තීරණය කරන්නේ. දැන් සීල් රකින්න නැතුව දන් දුන්නොත් හොඳ ඇතෙක් වෙන්න පුළුවන්, හොඳ ඇල්සේෂන් වගේ බල්ලෙක් වෙන්න පුළුවන් කියලා තමයි දේශනාවේ තියෙන්නේ. අංග සූත්‍ර ඕන නම් පෙන්නන්න ගියා කියලා තියෙනවා. ඇල්සේෂන් කියන නම විතරයි නැත්ති. සුනකයෝ, ගිරීන්, අස්සයෝ හොඳ මේ කුලවල භෝග සහිත හොඳට සැපට කණ්ඩ බොන්න තියෙන තැන්වල ඉපදෙනවා කියලා කියලා තියෙනවා. ජානසෝනි සූත්‍රය අනුගුතර දශක නිපාතේ මම පෙන්නන්නම්. දැන් වෙලාම අදී. ඒ වගේ සීලය නිසා තමයි අනතර තීරණය කරන්නේ. ඒ නිසා මේ පුද්ගලයා හිතනවා, මට මේ භාගතුන් වහන්සේ ගැන, ධර්මය ගැන තියෙන ශ්‍රද්ධාවෙන් විතරක් ගැලවෙන්න බෑ. මං යම් දවසක මේ සත්තු මරණක එහෙම් පිටින් නවත්තන්න ඕනේ, අපායෙන් මිදෙන්න නම්. එහෙනම් මම මේ මොහොතේ ඉඳලා සමාදන් වෙනවා ජීවිතේ ගියා සත්තු මරන්නේ නැහැ කියලා. එතකොට අන්න ඒ මොහොතේ ඉඳලා ඔහු ඕනම වෙලාවක මැරුණොත් සුගතිය උපදින්නේ. බෞද්ධ උන්වහන්සේ අපිට රක්ෂණයක් දීලා තියෙනවා පංචශීල කියලා. අන්න ඒ පංචශීල රකින්නවා නම් ඕනම වෙලාවක මැරෙන්න බය වෙන්න එපා. සුගතිය උපදිනවා. බෞද්ධ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ඒකාන්තයි. එහෙම දෙයක් දේශනා කරන්න පුළුවන් බෞද්ධ උන්වහන්සේට විසරයි. මොකද කෙලෙස් 1500ක් තියෙනවා. කොච්චර නරක වැඩ කරන්න පුළුවන්ද පංචශීල රකින්න කෙනෙකුටත්. ඒත් භාගතුන් වහන්සේ සරලතා ඥාණයෙන් අපේ සියලු අරමුණු බලලා දේශනා කරනවා. අපේ චුති උප්පත්ති බලලා දේශනා කරනවා. පංචශීල රැක්කොත් තිසරණ සහිතව ඔහු කවදාවත් නිරයගාමි වෙන්නේ නැහැ, සුගතිගාමි වෙනවා. ඒ සහතික අපට ලබා දීලා තියෙන නිසා මේ සීලය සමාදන් වුණොත් මොහොතක ඒ සම්දිප්තිකයි. ඇයි? හොඳින්ම දකින්න පුළුවන්. මේ මොහොතේ ඉඳලා මම අපාය උපදින්නේ නැහැ. ඒහි පස්සේ කයි? කෝටියක් දවසට හම්බ කරන මිනිස්සු වුණත් ඒ වැඩේ නවත්තල දාලා ඇවිල්ලා බලන්න කියන තරම් වටිනවා. ඕක නායකයි තමාතුළු උපදව ගන්න ඕනේ. මේ ආහාරයට අකාලිකයි කියන්නත් පුළුවන්. අකාලිකයි කියලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මාර්ගසිතත් එක්කම පළසිත එනවා කියන එකයි. නමුත් මේ කාරණේ කල් නොයවා පළ දෙනවා. යම් මොහොතක යම් සීලයක පිහිටියොත් ඒ මොහොතේ ඉඳලම සුගතිගාමී බවට පත් වෙනවා. කල්යන් නැත් පළ දෙන්නේ. ඉතින් ඇයි සමාදම් වෙන්නේ නැත්තේ? දැන් මේ කාලය කියලා මට හිතෙනවා කරගන්න බැරි වෙච්ච අය ඉන්නවනම්. මෙන්න මේ වගේ රහතන් වහන්සේ ගැන හිතලා ප්‍රාණඝාතයෙන් වළකිනවා ඒ විදිහටම. හොරකමින් වළකිනවා, දෙන දෙයක් විතරයි ගන්නෙ, පිරිසිදු සිතින් වාසය කරනවා. ලාමක නැත්තම් පහත් හැසිරීමක් වූ මෙවුන් දමින් වැළකෙනවා. ඊට අමතරව මුසාවාදේ නවත්තනවා. සත්‍යෙන් සත්‍ය ගලපලා කියනවා. අනුන්ට අගහන්න පුළුවන් තරම් කතාවක් කරනවා. අනුන්ව රවට්ටන්නේ නැහැ කියන කාරණයට මම එනවා. ඒ කියන්නේ මෙහෙමයි, යම්කිසි පුද්ගලයෙක්ට ඒ ආනිසංසයක් ලැබෙනවා. යම් පුද්ගලයෙක් මුසාවාදයෙන් වළකිනවා නම් ක්‍රමානුකූලව ඔහුගේ හිත උතුම් දැනගන්නා මේ පුද්ගලයා කවදාකවත් බොරු කියන්නේ නැහැ. දැන් සමහර කාරණයකදී අහනවා සමහර කෙනෙක්, ඔය කාරණේ පිළිගන්න පුළුවන්ද? කවුද ඔක කිව්වේ කියලා අහුවාම බොරු කියන පුද්ගලයෙක් නම් අපෝ ඕක පිළිගන්න බෑ. එහෙමයි ඒ කාරණේ ඉන්නේ. නමුත් යම් පුද්ගලයෙක් බොරු කියන්නේ නැහැ කියලා අවුරුදු ගානක් පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් සමාජයත් දන්නවා ඒ පුද්ගලයා බොරු කියන්නේ නැහැ කියලා. යම් කෙනෙකුට අහන්න හම්බුනොත් අදාහගන්න බැරි දෙයක් මේ පුද්ගලයා කිව්වා කියලා. කවුද මේක කිව්වේ? මේක හිතාගන්නත් බැරි දෙයක්. මෙන්න මේ පුද්ගලයා කිව්වේ කියලා කිව්වහම ඒ සිල් රකින්න පුද්ගලයාට තියෙන මොකද වාසිය? අනිත් පුද්ගලයා කියනවා ඒ පුද්ගලයා කිව්වා නම් වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තම තමයි කියලා මේ. අන්නේ ආනිසංසය ලැබෙන දිට්ඨ ධම්මයේ කියන අස්පනා පිට. මෙන්න මේ විදිහට මුසාවාදයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ වෙන් වෙන්න හරීම අමාරුයි. හොඳ සිහියක් ඕනේ. ඒ වගේ ප්‍රමාදයට හේතු වෙන මත්පැන් සහ රා ආදී දේවල් වලින් වළකින්න ඕනේ. මේ උපෝසත සීලය රකින්න දවසට ඒක භක්තික වෙන්න ඕනේ. ඒක භක්තික කියලා කියන්නේ අරුණ නැගෙන වෙලාව ඉඳලා ඉර මුදුන් වෙන වෙලාව වෙනකන් දහසරයක් ආහාර ගත්තත් ඒක භක්තිකයි කියලා දේශනා කරලා තියෙනවා. නැත්නම් සාමාන්‍ය වශයෙන් තේරුම එක වේලක් වළඳනවා කියන එක. නමුත් එක වේලක් වළඳන්න අනිවාර්ය නැහැ. අරුණ නැගෙන වෙලාව ඉඳලා දහසරයක් වළඳුවත් වචනෙන්ම කියලා තියෙනවා. ඉර මුදුන් වෙනකන් වෙලාව. අනිත් කාරණේ තමයි විසුක දස්සන බලන්න බෑ. පෙරහැරවල් කොහෙවිපත් දකින්න බෑ. සේනා ගනින තැන්, සේනාව රැස්සෙන තැන්, ක්‍රීඩා කරන තැන් නොඑක ආකාරයෙන් ඒවා පැහැදිලි කරන්න ඒවා දකින්න බෑ. නැටුම් ගයුම් ආදී සියලු දේ වළකින්න ඕනේ. ඇඟ අඩු තැන් පුරවන්න බෑ. තියෙන තැන් ලස්සන කරන්න බෑ. ඒ කියන්නේ මේ පවුඩර් එකක් ක්‍රීම් එකක්වත් ගන්න නැහැ කියන එකයි. එන්නේ ආකාරයට රහතන් වහන්සේ වගේම මේ විදිහට මේ සියලු අෂ්ටාංගයන් සහිතව ඒ උපෝසත් සීලය සමාදන් වෙනවා නම් උස්සාසන මහාසන අතහැරලා ඒකට කියනවා ආර්ය උපෝසතය කියලා. ඒ ආර්ය උපෝසතය කොයි වගේ මහත්ඵලද මහානිසංසද කියනවා නම් මේ නොයෙක් රතනයන්ගෙන් යුක්ත, නොයෙක් වස්තුන්ගෙන් ධනධාන්‍යයෙන් යුක්ත වූ සොළොස් මහා ජනපදවල රජ වෙනවට වැඩිය හොඳයි කියලා කියනවා. මොකද්ද මේ අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල චේති වංග කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්බෝජ කියන මේ සොළොස් මහා ජනපද වලට රජ වෙනවට වඩා එක දවසක් හරියට උපෝසත සිල් ගත්තොත් මහත්ඵලයි කියලා තියෙන්නේ. මොකද දිව්‍යසුවේ තරම් ලැබෙන නිසා. දිව්‍යසුවේ කොහොමද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් කියන්නේ චතුර්මහරජික දෙවියන්ගේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසකට තියෙනවා, මාස 12ක් අවුරුද්දට තියෙනවා. එවැනි අවුරුදු වලින් 500ක් ආවසයි. ඒ නිසා අපේ අවුරුදු වලින් අවුරුදු 90 ලක්ෂයක් ආවස තියෙනවා චතුර්මහරජිකේ ඉපදුනොත් දාඩියවත් දාන්නේ ඒකාන්තයෙන් සුවය දෙන්න පුළුවන්. ඒ නිසා සක්විති වෙනවටත් වැඩිය සමයි කියලා දෙනවා දිව්‍ය සුවය. ඒ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100ක් තවුසාමස් දෙවියන්ගේ දිව්‍ය ලෝකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයි, මාස 12ක් අවුරුද්දයි කියලා කියලා දෙනවා. එවැනි අවුරුදු 1000ක් එහා අවශ්‍ය තියෙනවා. ඒ නිසා 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු අපේ අවුරුදු වලින් සැප විඳින්න පුළුවන් එක දවසක් හරියට උපෝසත සිල් රැක්කොත්. ඒ නිසා මනුස්ස ලෝකේ රජ වෙනවටත් වැඩිය සැපයි කියලා කියන මොකද මනුස්ස ලෝකේ රජ වුණා ලෙඩ වෙන එක නවතින්නේ. එතකොට ශාරීරික වේදනා නොයි කම්පටලු ඒවා ඇති වෙනවා. නමුත් දෙවි ලෝකේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා එක දවසක් හරියට සිල් ගත්තොත් ඒ මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට යාම දිව්‍ය ලෝකේ කොයි තරම් අවශ්‍යක් තියෙනවද? මනුෂ්‍ය ලෝකේ වර්ෂවලින් අවුරුදු 200ක් යාම දිව්‍ය ලෝකේ එක දවසයි. තුසිත ඒ තුසිතේ රජුර තම සන්තුසිත කියලා කියන්නේ. ඒ සන්තුසිත රජුර ඉන්න දිව්‍ය ලෝකේ එක දවසක් කියන්නේ අපේ අවුරුදු 400ක්. ඒ වගේ යාම දිව්‍ය ලෝකේ ආවස තියෙන අපේ අවුරුදු වලින් 14 කෝටි 40 ලක්ෂයක්. එතකොට තුසිතේ තියෙන ආවස අපේ අවුරුදු වලින් 57 කෝටි 60 ලක්ෂයක්. නිම්මාන රතිය කියලා කියන්නේ තමන්ට කැමති රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් උපදෝගන රස විඳින්න පුළුවන්. තමන්ම නිර්මාණය කළ තමන්ම ඇලෙනවා. නිම්මාන රති කියන්නේ ඒකයි. දැන් මේ විසාකා උපෝසත් සූත්‍රය දේශනා කරන්න මුල් වෙච්ච විසාකා ඉපදලා ඉන්නේ සුනිර්මිත කියන රජුගාගේ මෙහෙසිය හැටියට නිර්මාණ රතිය. ඒ දිව්‍ය ලෝකේ 230 කෝටි 40 ලක්ෂයක් අවශ්‍යක් තියෙනවා. මේ තියෙන්නේ ඒ දිව්‍ය ලෝක තියෙන හැටි. මේ මනුස්ස ලෝකේ මේ ධාතුන් මහරජගේ තාවසින්සේ යාමේ කියන මේ ලෝක මේ තියෙන මේ ආවස උඩම තියෙන ලෝකේ 921 කෝටි 60 ලක්ෂයක් ආවසයි. මෙන්න මේ තරම් සැපයක් ඇති වෙනවා හරියටම එක උපෝසතයක් ගත්තොත්. මේ ගැන අති විශාල වශයෙන් දේශනා කරන්න තියෙනවා. බාහතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ නිසා තමයි මනුස්ස ලෝකේ රජය ලැබුණත් 11 මහා ජනපදයන්ටම රජකම ලැබුණත් මේ එක උපෝසතයක් තරම් වටින්නේ නැහැ කියලා තියෙනවා. එක උපෝසතයක 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා දේශනා කරනවා. මේක දේශනා කරලා තියෙනවා පාණං නහානි න චදින්න මාදී. පානඝාතය කරන්නේ නැහැ, අදින්නා දානය කරන්නේ නැහැ, හොරකම කරන්නේ නැහැ. මුසාන භාසේ නච මජ්ජපෝසියා. බොරු කියන්නේත් නැහැ, මද්‍යපානය කරන්නේත් නැහැ. අබ්‍රහ්මචර්යා විරමෙය මේතුණා. මෛතුන ධර්මය නම් වූ අබ්‍රහ්මචර්යාව යෙදෙන්නේ නැහැ. අබ්‍රහ්මචර්යාව යෙදෙන්නේ නැහැ. රත්තින්න බුංජෙය විකාල භෝජන. රාත්‍රියේ විකාලයේ වූ භෝජනේ හිරමු දුන්නාට පස්සේ භෝජනේ කරන්නේ නැහැ. මාලන්න ධාරේ නච ගන්ධමාචරේ. මල් දරන්නේ නැහැ, මාලා පළඳින්නේ නැහැ, දරන්නේත් නැහැ, සුවඳ පාවිච්චි කරන්නේත් නැහැ. මංචේ චමායංච සයේත සාන්තිතේ. එක්කෝ මිටි ඇඳක ඉන්නවා, එහෙම නැත්නම් අතුරුල ලද බිම ඉන්නවා. පිරියම් කළ බිම ඉන්නවා, නැත්නම් තන ඇතිරිල ආදී ඇතිරිල අතුරුල ඉඳ ගන්නවා විතරයි. ඒතංගි අට්ඨංගික මාහූපෝසතා. මෙන්න මේ අෂ්ටාංග උපෝසතයයි කියලා ද උපෝසතය. බුද්ධේන දුක්ඛන්ත ගුණා අපකාසිතා. මේ දුක ජයගත් භාගතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශිතයි. චන්දෝච සූර්යෝච උභෝ සුදස්සන. මේ සඳයි හිරුයි අනික් අයට ලේසියෙන්ම දකින්න පුළුවන්. ඕහාසයන් අනුපරයන්ති ආවත. මේ අහසේ යම් තාක් දුරක යනවනම් තමෝනුදාතේ පන අන්තලික්කගා. ඒ අන්තරීක්ෂය කියන ඔවුන් යන කොටසේ ඔවුන් අඳුර දුරු කරනවා. නභේ පබාසෙන්ති දිසා විරෝචන. මේ අහසේ දිසා බුබුලෝමින් ඒ සඳහිරු ගමන් කරනවා. ඒ තස්මෙන් යං විජ්ජති අන්තරේ ධන. සඳහිරු ගමන් කරන තා තැනක යම් ධනයක් තියෙනවා. මුත්තා මුතු. මණි කියන්නේ මැණි. වේලුරියා කියලා කියන්නේ නිල් මැණික් වලට විශේෂයෙන්. බද්දකම් කියලා කියන්නේ ඉතාම හිත අලවන්න සුදුසු කියන එකයි. සිංගී සුවන්න අතවාපි කංචන කියලා කියන්නේ සිංගී කියලා කියන්නේ හරක් අඟක්. කඟ වේනකින් අඟක් වගේ ඇති වෙන රත්තරන්. කංචනං කියලා කියන්නේ පර්වතයේ හටගන්න රත්තරන්. යම් ජාත රූපං කියලා කියන්නේ රතු පාට රන්. රතු පාට රන් වල තමයි අපි රත්තරන් කියන්නේ. ජාත රූප කියන්නේ වට. හටකම් කියලා කියන්නේ කූඹි ගිනහල්ලා හදන ස්වර්ණයක් තියනවා කියලා තියෙනවා. හටකම් තිබුච්චි මෙන්න මේ ආකාරයේ සියලු රත්නයන් තියනවලු මේ සඳහිරු බබලන තා සැරිසරන තා දුර. අට්ඨං උපේතස්ස උපෝසතස්ස කලම්පිතේ නානු භවಂತಿ සෝරසින් චන්දප්පභා තාරගනාච සබ්බේ. ඒ කියන්නේ මේ අෂ්ටාංගික වූ උපෝසතේ රැක්කොත් එයින් 16 එකක්වත් වටින් නැහැලු සඳයි හිරුයි යම් තාක් සැරිසරනවාද සියලු සඳත් එක්ක තරුත් එක්ක ඒ සියල්ලම වටින් නැහැලු විතර 16 එකක් තරම්වත්. තස්මාහි නාරීච නරෝච සීලවා. එම නිසා යම් කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ සීල සම්පන්නව අට්ඨංගුපේතං උපවස්සුපෝසතං අංග 8කින් යුත් උපෝස සීලය සමාදන් වෙනවනම් පුඤ්ඤානි කත්වාන සුකුද්‍රයානි මේ සැප ගෙන දෙන්නා වූ පිනක් කරලා අනින්දිතා සග්ග උපෙන්ති ඨානಂತಿ කිසිවෙකුට නිඳා කරන්න බැරි ස්වර්ගයට එළඹෙනවා කියලා කියලා තියෙනවා. මෙන්න මේ තමයි විශාඛා උපෝසත සූත්‍රය අංගුත්තර තිකනිපාතය. සියල්ලෝම මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පුණ්‍ය කර්මය කොයිතරම් හොඳට කරන්න ඕනේද කියනවනම් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ යම් සීලයක් කලින් කැඩුනා නම් ඒ සීලය පිරිසුදු ලෙස සමාදන් වෙලා සම්පූර්ණ දවල්රයක් පැය 24ක් සිල් ගන්න පරිද්දෙන් ක්‍රමානුකූලව තමන්ගේ කෙලෙස් පිරිසුදු කරලා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුපත්. එහෙනම් අපි දෙවියන්ට පිරිදෙමු උතුම් වූ ඥානසමන ස්වාමීන් වහන්සේටත් ඇතුළුව ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම පරං. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු. තෙරුවන් සරණයි.